ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ සහ ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේ ඇතුළු වැඩ සිටින අනිත් ස්වාමීන් වහන්සේගේ අවසරයි. අද අපි රැස්ව සිටින්නේ සතිපතා පැවැත්වෙන යෝගාවචරයන්ගේ කමඨහන් ගැටළු වලට අවවාද ලබා ගැනීම සහ ධර්ම දේශනා වැඩසටහනටයි. මුලින්ම යොදාගෙන තියෙන්නේ කමඨහන් ප්‍රශ්න සාකච්ඡාවයි. ගෞරවනීය අතිපූජ්‍ය ලොකු ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කරනවා කමඨාන් ගැටලුවට අවවාද ලබා දෙමින්. සාදු සාදු සාදු. ලිඛිත ප්‍රශ්නයක් ඉන්ද්‍රා ලැබිලා තියෙනවා කිව්වනේ, ඉදිරිපත් කරන්නවා කිව්වනේ ඉන්ද්‍රා.
ඔව් ඒ උදේ මම දැන් ඉදිරිපත් කරන්න ලෑස්ති. අවසරයි ගරු ස්වාමින් වහන්ස, ලිඛිත ප්‍රශ්නයක් ලැබී තියෙනවා, ඒ මම දැන් ඉදිරිපත් කරන්න අවසරයි. පරියංකයේ හුස්ම දෙස බලන විට හුස්ම නොදැනී අත්ලෙහි ඇඟිලිවල කම්පන දැනී විතර්ක වරින් වර පැමිණි. ඉනික්බිති පැයක් පමණ දැනීම් වලින් තොරව සිට නිවුන සහනදායි තත්වයකින් පරයන්කෙන් නැගී සිටිනවා. සැක පහවි ඇත. මෙය දිනපතා අත්දකිමි. අරමුණේදී සතිය උච්චව පවතින අතර එක හුස්මක් බලන විටම හිස්තැනට යනවා. හිස්තැනේදී සතිය ප්‍රබලව තිබෙනවා. මද වේලාවක් සිටින විට විතර්ක එන බව සතියෙන් දකිනවා. මාරුවෙන් මාරුවට කැරකී නැවත යන කළුවර සහ ආලෝක තත්වයක් දකිනවා. එදෙස බලා සිටින සතිය ඉතා ප්‍රබලය. නමුත් එම සතිය සහිත හිස්තැනදී මගේ පාලනයක් නැති බව දැනෙනවා. එවිට කිසිවක් නොදැනී යන බව දිනපතා අත්දකින්නේ අවදි වන විට කාලයක් සතිය ගිලිහි තිබූ බව වැටහෙන නිසාය. ඒ වගේම ඒ විදිහට අල්ලගත් සතිය එදිනෙදා කටයුතු කරන අතර පරීක්ෂා කර බලන විට නොවෙනස්ව පවතින බව තේරුණා. ඔබ වහන්සේගේ දෙපා නැමද උපදෙස් ගෞරවෙන් ඉල්ලා සිටිමි. සාදු සාදු සාදු. එපමණයි ස්වාමීන් වහන්ස.
ඔව්, සැකයක් නැති බව කියනවා, විතර්ක තියෙනවායි කියලා කියනවා, හිස්තනක් තියෙනවායි කියලා කියනවා. මේ තුන තමයි අපි පරීක්ෂාවට ලක් කරන්න ඕනේ. ඉතින් සැකයක් නැත්තම් නිසකනම් ඉතින් අපි දන්නවා තව දුරටත් ඕක කරගෙන යනකොට ඔය කියන නිසකය තවත් නිසක භාවයකින් ප්‍රතිස්ථාපනය වෙනවා. එන්ඩෙන්ඩෙන්ඩෙන්ඩ විශ්වාසයේ ශ්‍රද්ධාව නැත්තම් ප්‍රතික්ෂණය ඇදහිල්ල වැඩි වෙනවා. ඉතින් ඒ නිසා ඔය ගත්ත ක්‍රමය හරි කියලා අපි නිගමනය කරගමු. తాවකාලිකව දිගට පැවැත්වෙන්නේ කී වගේ මම ওই පැත්තට බහර කරනවා. ඒ වගේම වාර්තාකරණයත් හොඳයි. ටිකක් කල් වාර්තා කරපු තම් භාවනා කරපු தત્ත්වේ තමයි ඔය පැහැදිලිව පේන්නේ. ඉතින් ඒක නිසා අනික් කාටත් ආදර්ශයක් වෙන විදිහට ඉතිරි කාලය සම්මා ආජීවයේ සඳහා එහෙම නැත්නම් යහපත් දිව්‍යත්වයක් සඳහා ගතකරනද ඒක කාටත් සයිලන්ට් සර්මන් එකක් වෙයි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. එපමණයි වාර්තා තියෙන්නේ. සාදු සාදු සාදු.
හොඳයි, වාචිකව ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න, වාර්තාවක් ඉදිරිපත් කරන්න කැමති කෙනෙක් ඉන්නව නම් මේ අවස්ථාව යොදා ගන්න පුළුවන්. චින්තා මයික් එක අන්මුට් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස, අවසරයි. ස්වාමීන් වහන්ස, මේ මම එදා අර ටියුස්ඩේ එක සිදුවීමක් ගැන කිව්වා, ඔබ වහන්සේට මතකද දන්නේ නැහැ. මේ නිකන් මැරෙන්න යනවා වගේ අත්දැකීමක් ආවා කියලා. ඉතින් අද පාන්දර පරයන්කේදීත් ඒ වගේම වුණා. හැබැයි ඒ එදා තරම් දරාගන්න බැරි මට්ටමට ගියේ නැහැ. මේ අර සීතලට ඇවිල්ලා වේවුලන ගතිය ලොකුවටම ආවේ නැහැ. හැබැයි දැන් අර ඉස්සල්ලාම ඉඳගත්තාම මේ මූණ ඉස්සරහා කම්පන චංචල ගොඩක් ප්‍රබලව තිබ්බා. ඊට පස්සේ ඇත්තටම පොඩි බයක් තියෙන බව තේරුණා. මට හිත යටින් එන බයක් තියෙනවා, ආයි අර වගේ වෙයිද කියලා වගේ. ඒත් මං එහෙමම බලන් ඉන්නකොට අර පපුව ගැහෙන එක ගොඩාක් අපහු මේ එදා වගේම වැඩි වෙලා ආවා. ඒක දිහා මං කොහොම හරි අද නම් නැගිටින්නේ කියලා බලාගෙන හිටියා. එතකොට නිකන් ඔය කම්පා වෙනා වගේ තත්ත්වයක්, නිකන් බ්ලැක් හෝල් එකට යනවා වගේ එහෙම එකකුත් තිබ්බා. කොහොමරි මම බලාගෙන ඉන්නකොට මට තේරුණ දෙයක් තමයි බය කියන එක තාම නිකන් ඇතුලෙන් තියෙනවා කියන එක. අර ටියුස්ඩේ වුණා වගේ නිකන් ඇතුලෙන් මේ වෙලාව නිකන් බඩත් නිකන් අප්සෙට් වෙන යනවා වගේ එක ටිකක් තේරුණා. ඒත් මං හිතාගත්තා මං කොහොමරි ඉන්නවා කියලා. මේ එතකොට අර එච්චරම දරුණු වුණේ නැහැ කියන එකත් තේරුණා. ඊට පස්සේ කොහොම හරි අර නින්දකට වැටෙන තත්ත්වයට වගේ වැටිලා තියෙනවා ඒක තුල කොහොම හරි ඉන්නකොට. ඊට පස්සේ මං අවදි වුණයින් පස්සේ ඉවර වෙලා බලනකොට කොහොම හරි පැය 3කට කිට්ටු කාලයක් ඉඳලා තිබ්බා. ඒ මුල් වෙලාවේ තමයි ඉතින් අර බය ගතියයි ඔක්කොම තිබ්බේ. එතකොට අර කලින් පාර වගේ එක දිගට මේක තිබ්බේ නෑ කියන එකත් නෝටිස් වුණා. මේ මට ඒක තමයි වහන්සේට වාර්තා කරන්න ඕන නේ සංහස.
හොඳයි ඒක දිගට කරගෙන යන්න. ඒ කිය උරතලයක් තමයි ඔය නිකන් වාර්තා ඉදිරිපත් කරනවා කියන්නේ. Taman දන්නවනේ මේකට මම මොකද්ද කියන්නේ කියලා. ඒ නිසා ඔය විදිහම විශ්වාසයෙන් දිගට කරගෙන යන්න කියන එක තමයි මම කියන්නේ.
එහෙමයි සංහස. එහෙමයි. බොහොම
පිංසන්. අමතන් වාර්තාවක් ඉදිරිපත් කරන්න පුළුවන් රාජිකා.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි. අත්තනම් ස්වාමීන් වහන්ස, මට මේ කමඨහන් වார்த்தාවක් නෙවෙයි, මේ ඊයේ ඝටිකාර සූත්‍රය ගැන සාකච්ඡා කරනකොට මේ මට නිකන් මගේ ජීවිතේ මම දැකපු අත්දැකීම් ටිකක් එක නිකන් ඒක ගැළපෙන තැන් කල්පනා කරනකොට නිකන් ප්‍රකාශයක් විදිහට මේ 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 අදහස් ටික එකතු කරන්න ඉදිරිපත් කරන්න කියලා හිතුනේ ස්වාමීන් වහන්ස. ඉදිරිපත් කරන්න එක අවසරයි. මේ අත්තනම් ස්වාමීන් වහන්ස, මම ඔය මුලින්ම මේ සතිය වඩන් පුරුදුනේ ගෝයිකා ක්‍රමයෙන් මම දැන් 2006 වගේ. ඊට පස්සේ මේ මම කාලයක් තිස්සේ දවස් 10 ප්‍රෝග්‍රෑම් පහකට වගේ ගියා. එතකොට මම මැරි කළා හිටේ රසිකව. කොහොම හරි රසිකට මම සෑහෙන ට්‍රයි කරා මේකට මේකට යන්න යන්න වටිනවා හොඳයි කියලා කියන්න උත්සාහ කරා. මට ඒක එච්චරම මම දන්නේ ඒක කොහොම හරි කමියුනිකේට් වුණේ නැහැ කියලා තමයි මට හිතෙන්නේ. ඊට පස්සේ කොහොම හරි 2015 වගේ මේ එයා කොහමරි එක රිට්‍රීට් එකට මේ ගෝයිකා වැඩසටහනකට ගිහිල්ලා ඉවර වෙලා එයා ඒ 16 ඉවර වෙලා ෆෝන් එක අරගෙන මට වාක්‍ය තුනක් කිව්වා. ඒ තුන තමයි, එකක් කිව්වා මේක තමයි මගේ ජීවිතේ වටිනම දවස් 10. මේ දවස් 10 මිස් වුණා නම් මට මේ ජීවිතේ වටිනකමක් නැහැ. ඒතොර අපි මැරිකල අවුරුදු 7යි. එයා මට කිව්වා මේ අවුරුදු 7ක් තිස්සේ අපි මැරිකල ඔයා මාව මේකට යවන්න නැතුව මොකද්ද කරේ මෙච්චර කාල කියන එක නිකන් මාව ක්වෙස්චන් කරලා ඇහුවා. ඉතින් එතකොට දැන් මම කල්පනා කරා මේ මං අවුරුදු 7 තිස්සේ මෙයාට මේක කිව්වා. ඒනවාට මේ ඒක දැන් මම දැකපු අත්දැකීමක්. එතකොට අර ඒ මම මගේ අත්දැකීම එයා අත්දකින්නකම් ඒක එයාට ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ නේ, මගේ ප්‍රත්‍යක්ෂ. ඉතින් අර මට මගේ අත්දැකීම එයාට මේ කමියුනිකේට් කරන එකේ ගැටලුවක් වෙන්නේ නැති කියලා මට හිතුණා. හැබැයි ඊට පස්සේ ආකුව එහෙම කියලා මේක මේ නිකන් ඔහොම නිකන් ලේසියට කියලා හරියන්නේ නැහැ, මේ උන්ට වඩා උනන්දුවෙන් මිනිසුන්ට කියන්න ඕනේ කියලා එයා ගොඩක් මොටිවේට් වෙලා ඊට පස්සේ කට්ටියට ඔක කියන්න ගත්තා. දැන් මම කියලා ඔය රිට්‍රීට් එකට හරි ගියේ අපේ අම්මයි තාත්තයි නංගී රසිකයි තව යාළුවෝ විතරයි. හැබැයි එයා කියලා මේ එයාගේ යාළුවෝ එහෙම ගොඩක් වගේම දැන් අපි එයාව කවදාකවත් දැකලා නැති බෞද්ධ පරිසරයක හිටපු නැති ඔක එයාගේ බ්ලොග් එකක් තියෙනවා. එයා ඒකේ තෝ ලියලා එහෙම කට්ටියත් නිකන් මෙක්සිකන් කට්ටිය වෙන වෙන රටවල් වල කට්ටිය උනත් කියා. ඊට පස්සේ ඉතින් මේ අර එයාගේ තියෙන උනන්දුව දැක්කම මටත් ඇත්තටම හිතුණා එහෙනම් මමත් ඇත්තටම වැරදිද, එහෙම ඊට වඩා කියන්න ඕනේද වගේ කියන එකත් මට හිතුණා. ඒනට දැන් අර ඊයේ සූත්‍රය ගැන කතා කරන අපි සාකච්ඡා කරනකොට ඉතින් මට හිතුණේ දැන් අපි එහෙම කිව්වා දැන් මට තාම මගේ අයියට මේක කන්වින්ස් කරගන්න බැරි වුණා. රසිකරත් එයාගේ අයියක්ක තාම ගියේ නැහැ ඔය නන්නාඳුන රටවලයි ගියාට. එතකොට දැන් මේ මට හිතුණා ඇත්තටම අර දැන් ජෝතිපාල මානක ඇදගෙන යන්න අර මේ කාටද ඝටිකාර අර මේ දියරෙද්ද ඇදගෙන ඉන්න වෙලාවේ ඇති වෙච්ච චිත්තක්ෂණය කොච්චර වැදගත්ද කියලා මට ඉතින් හිතුණා. මේ ඒ කියන්නේ ඒ චිත්තක්ෂණය නිසා අපි කී දෙනෙක්ගේ සංසාර ගමනක් වෙනස් වෙනවද, ඒ කල්යාණ මිත්‍ර කොයි වෙලාවේ දෙන්නේ කොහොමද දෙන්නේ කියන එක ඒක හරිම මේ අභාවය කියලා හිතුණාට ඒක හේතු සාධක එක තමයි ඇති වෙන්නේ. ඒ වුණා ඉතින් අර මේක හරිම ඉන්ට්‍රෙස්ටිං කියලා මට හිතුණා මේ අපේ ජීවිත ගලාගෙන යන කොට දකින්න විදිහ දිහා දැක්කහම. ඕකේ ලස්සනම කතාව ඊට පස්සේ 2016 දී, දැන් ඊට පස්සේ රාසික මේ වැඩවලට සම්බන්ධ වෙලා අපි කීස්පොර පන්සලේ එක වැඩසටහනකට ගියායි. වැඩසටහනදී ගොඩ මේ අතුරු සිතුරු නැතුව පිරිස හිටපු වැඩසටහනක්. ඒක ඉවර වෙලා කට්ටිය මේ කතා කරන එනවද ධම්මජිව ස්වාමීන් වහන්සේ, මයිතෝ ඔබ වහන්සේ දන්නේ නැහැ වඩිනවා ඒ රිට්‍රීට් එකට යන්න ඕනේ හිම කියලා කතා වෙනවා. දැන් එතකොට ඉතින් මගේ තියෙන අර සංකල්පත් එක බැලුවා, මම හිතන්නේ දැන් මම කරපු වැඩසටහන තමයි හොඳම එක කියලා. ඉතින් එතකොට මම හිතනවා ඒකට යන්නේ ඇයි, මේකටනේ යන්න තිබ්බේ කියලා. දැන් මම රසිකත් එක්ක කතා කරනවා මේකටනේ යන්න ඕනේ හිම කියලා. දැන් අර මේ උපවාසික වැඩසටහනට යන කෙනාවත් අර වෙන එකට යවුවනම් හොඳයි වගේ සංකල්පයක් තමයි මට ඒ කාලේ තිබුණේ. දැන් ඔයියේ දේශනාවත් එක්ක මම කල්පනා කරේ අපේ සංකල්ප කොච්චර ඉක්මනට කොහොමද වෙනස් වෙන්නේ කියන එක සහ ඉතින් අර මේ කොයි වෙලාවෙද අපේ මේ ගමන වෙනස් වෙලා මේ මාර්ගයට එන්නේ කියන එක හරිම මේ ඉන්ට්‍රෙස්ටිං කියලා මට හිතෙනවා. ඉතින් මට ඒක මේ ප්‍රකාශයක් විතර ඉදපත් කරන්න හිතුණා ස්වාමීන් වහන්සේ, බොහොම පින් අවස්ථාව ලබා දුන්නට.
ඔබ තමයි සතියේ කරුණාව සහ සති සම්පජඤ්ඤය අතර වෙනස. මම අවුරුදු 7කට වැඩි මං හිතන්නේ දැන් රාජිකාට කියන්න පටන් ගන්න තාම කරුණාව පැත්තටයි අනුගේ සීනි කිරණ එකයි කතා කරන්නේ. ඒක හොඳයි. නමුත් අඩු ගානේ අපි දැනගන්න ඕනේ ඕක නෙවෙයි වැදගත්කම. අපි මේ කතා කරන දේ සති සම්පජඤ්ඤයට ප්‍රඥාව පැත්තට කොච්චරක් යනවද කියලා. ඉතින් ඔය ප්‍රසපිරිස වැඩි කරන සංනිවේදනය වෙන ඔටුවගේ කොන්ද කැන්න පිතුරු ගහ ඔක්කොම කරුණාව. ඕක දැනගන්න එක ධර්මතාවයේ ප්‍රඥාව පිටි දිගට කරගෙන යනවා. ඒ දේ කරගෙන යෑමේදී ති රාජකාරී තව ගොඩක් දියුණු වෙන දේවල් තියෙනවා. පොඩි දේවල් වලට තාම සැලෙනවා. තාම කෑ ගහනවා. ඉතින් ඒක කිව්වට රජකට අවුරුදු 7ක් කිව්වා වගේ අල්ලන්නේ නැහැ. තව හම්බෙච්ච දවසේ අන්න බුදුහාමුදුර කියන්නේ කවුද? ධර්මයේ කියන්නේ මොකද්ද? සංඝයා කියන්නේ මොකද්ද කියලා අපිට ලෝකයාට කියන්න පණිවිඩයක් තියෙනවා. ලංකාවේ ලෝකෙට පණිවිඩයක් තියෙනවා. ඒකේ ඔය පහල පන්ති තමයි ඔය කතා කරන්නේ. ඔක වැදගත්. නමුත් එතෙන් ගිය කෙනා දැනගන්න ඕනේ තව වැඩක් තියෙනවා. මේ සතියේට සම්පජඤ්ඤය දාන්න ඔය හැංගුම් බර වෙන්න එපා. පුද්ගලිය අල්ලගන්න එපා. අල්ලගන්න එක නිසා තමයි මොටිවේෂන් එක ආවේ. එතකොට අර මොටිවේෂන් එක නැති වෙනවා. එතකොට වැඩේ කරන්නේ ධර්මතාවයකට. ඒක හරි අමාරුයි. මම ඉතින් ඒක වෙහෙස ගන්නෑ. මම දිගටම කරගෙන යනවා. මට චෝදනා තියෙනවා. ඒ චෝදනා තිබුණාට මම දන්නවා මේ සතියට ඇවිල්ලා කරුණාවට අදින්න හදලා මේ ගොන් රැළත් එක්ක එකෙකුට හරි නාස්රණුවක් දාගෙන මේක ප්‍රඥාව පැත්තට ගන්න ඕනේ. එතකොට ඒක විශාල භූමි භාගයක විශාල භූභාගයකට වැඩි ජනප්‍රිය භාවයක් නම් ලැබෙන්නේ නැහැ. හැබැයි හරි අමාරුයි මොටිවේට් කරගන්න. ඒ නිසා රාජිකාටත් ඒ සම්පජඤ්ඤය එහෙම නැත්නම් මේ සති සිහි නුවණ කියන එක වැඩි ඉන්නේ පන්තියට ඇතුල් වෙන්න කියලා ඇප්ලිකේෂන් එකක් දාන්න දී කියලා මම ඉල්ලා හිටනවා. ඇයිනාද
යමේ ස්වාමීන් වහන්සේ
රාජිකාට ඇහුන්නේ නැහැ මම හිතන්නේ.
රාජිකා පිටුයි කවෙ නැහැ නේ.
අපි යනවා ඊගාවකට.
හොඳම ස්වාමීන් වහන්සේ අපිට තව වෙලාව ඉතුරු වෙලා තියෙනවා. වාචික වார்த்தාවක් ඉදිරිපත් කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් රාජික අන්මියුට් කරම
අවසරයි ගාමී ස්වාමීන් වහන්සේ. මම ඔබවහන්සේගේ උපදෙස් ලැබුණ ස්වාමීන් වහන්සේ බොහොම පිං ඔබවහන්සේට තෙරුවන් සරණයි.
ඔබට ඉතින් වෙන ආත්මයක් ලැබෙන්න වෙයි දන්නේ නැහැ. ඕකෙම හදතැයි කියලා මම බලාපොරොත්තු වෙමින් ඉන්නේ. දැන් ඉතින් කරුණා කළ වැඩ කරනකොට වார்த்தාව ලියලා තමම කියවන්න. මේ කියවන්නේ කරුණාවට හැඟුම් බරව මෛත්‍රියේ පැත්තටද නරක නැහැ. හැබැයි ඊට වඩා හොඳ එකක් අපි සත්‍යපාසලේ තියෙනවා. නිස්සරණ වනේ තියෙනවා. ඒක තමයි මේකට පුළුවන් තරම් කරුණාව මිශ්‍රකරනද. මිශ්‍ර කරපුවාම ඔය වටවලල් යෑමක් නැහැ. පඳුරට ගහ ගහින් නැතුව ආවට විදින්න පුළුවන්. ඉතින් ඒක රෙයා. නමුත් ඒ වගේ දෙයකට හිත යොදන්න කියලා අපි යනවා ඊගාවෙ කරන්න.
එහෙමයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි.
හොඳයි අපිට තවත් විනාඩි 10ක් විතර කාලයක් ඉතුරු වෙලා තියෙනවා. වාචික ප්‍රශ්න වාචික
වාර්තා මම කුසලට බාර දීලා නැගිටිනවා. කුසල ආමතුරෝ බාර ගන්න.
හොඳයි උදේ මහත්තයා. එහෙනම් අපි පටන් ගමු.
සාදු සාදු සාදු. ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කරනවා අද දවසේ ධර්මදේශනයේ පවත්වන ලෙස. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්වතුනි, අපි මේ කල් ගෙවනකොට, අපි මේ නොයෙකුත් වැඩ කටයුතු කරනකොට අපිට විවිධ අවස්ථාවල වෙහෙසක් පීඩාවක් දැනෙනවා. ඉතින් මේ වෙහෙස පීඩාව ගොඩක් දුරට තාවකාලිකයි. නැවතත් අපි අපේ සුපුරුදු වැඩ කටයුතු වලට යොමු වෙනවා. ඒ යොමු වුණාට මොකද තවත් සුළු වේලාවකින්ම නැවතත් මොකක් හරි හේතුවක් නිසා, මොකක් හරි පුද්ගලයෙක් නිසා, මොකක් හරි සිදුවීමක් නිසා ඔන්න වෙහෙසක් දැනෙනවා. එතකොට මෙන්න මේ විදිහට නැවත නැවත පෑරෙන ගතියක්, නැවත නැවත ඍදුම් දෙන ගතියක්, නැවත නැවත ඍදුම් දෙන ගතියක් මේ ක්‍රියාවලිය තුළ තියෙනවා. ඉතින් මෙන්න මේ ක්‍රියාවලිය අනේක දිගට දුකක් දෙනවද, එක දිගට මේ විදියට ඍදුම් දෙනවද කියලා බැලුවොත් එක දිගටම නැහැ. ඔන්න ඍදුම් දෙනවා, ටිකක් එහෙම එහෙ වෙනවා, ආපහු නැවතත් ඔන්න ස්වභාවිකව අර ක්‍රියාවලියට වැටෙනවා. නමුත් ටික දවසකින් නැවතත් ඔන්න ආපහු ඍදුම් දෙනවා, වෙහෙසක් පීඩාවක් මතුවලා එනවා. ඉතින් ඔන්න ඔය වගේ ක්‍රියාවලියක් තමයි මේ සංසාර ගමන කියන්නේ. නැවත නැවත ඍදුම් දෙනවා. තුන්නට මොකද හොයනවා බලනවා, එක පාට හොයා ගන්නත් බෑ මොකද මේ වුනේ කියලා. ඔන්න සාමාන්‍ය විදියට නැවතත් වැඩ කටයුතු කරගෙන යනවා. ආපහු මොකක් හරි සිදුවීමක් නිසා ওই විදියේ ඍදුම් දීමක්, වෙහෙස පීඩාව දැනීමක් සිද්ධ වෙනවා. ඉතින් ඔන්න ඔය දේ නැවත නැවත අපිට දකින්න පුළුවන්. හරියට නිකන් අපි හිතමු අපේ ඇහැට ගියපු මොකක් හරි රොඩ්ඩක් වගේ, අනේ එක පාට මොකද්දෝ කියන ගතියක්, මොනවාදෝ තියෙන ගතියක් දැනෙනවා, වෙහෙසක් පීඩාවක් දැනෙනවා. ආපහු ඔන්න අමතක වෙලා ගිහිල්ලා තමුන්ගේ වැඩ කටයුතු කරගෙන ඉන්නවා වෙන්න පුළුවන්. නැවතත් තව ටික වෙලාවකින් නන්න කෙවෙන ගතියක් දැනෙනවා. ආපහු ඔන්න බලනවා මොකද මේ කියලා. නැවතත් ඔන්න සාමාන්‍ය සුපුරුදු ක්‍රියාවලියට වැටෙනවා. ඔන්න ඔය විදිහේ ක්‍රියාවලියක් නැවත නැවත මේ ඇහි අමාරුවක්, වෙහෙසක් පීඩාවක් දැනෙනවා. නැවත නැවත ඒක අතහැරලා තමුන්ගේ වැඩ කටයුතු කරනවා. ඔන්න ඔය විදිහට කාලයක් තිස්සේ සිදුවෙන ක්‍රියාවලියක් වගේ තමයි මේ පැවැත්ම. ඉතින් මේක තුළ ඔය විදිහේ වෙහෙසක් පීඩාවක් වරින් වර ප්‍රබල වෙලා එනවා, වරින් වර උග්‍ර වෙලා එනවා. එතකොට මේ බුදු කෙනෙක් පහළ වෙලා මොකද්ද මේ ප්‍රකාශ කරන ධර්මය කියලා ගත්තොත්, ඔන්න ඔය ක්‍රියාවලිය නැවත නැවත මේ විදියට වෙහෙසක් පීඩාවක් ඇති කරන සුළුයි. අන්නේ වෙහෙස පීඩාව ඇති කරන බව දැනගෙන මෙන්න මේ ඇහි තියෙන රොඩ්ඩ අයින් කළා දාන්න. මේ තියෙන වෙහෙස පීඩාව සම්පූර්ණයෙන් ඉවත් කළා, ඒ තියෙන අපහසු අමාරුව අඩු කරගන්න, ඉවත් කරගන්න කියන ආරාධනාව තමයි බුදු කෙනෙක් සිද්ධ කරන්නේ. නමුත් ඉතින් අපි ඒ දේ කිරීම පස්සට දමමින්, කල් දමමින් කටයුතු කරනවා වෙන්න පුළුවන්. මොකද අර ටික වෙලාවක් යනකොට නැවතත් යැපෙන්න පුළුවන් තත්ත්වයක් මතුවෙලා එනවනේ. අන්න ඒක නිසාම නැවතත් පරණ පුරුදු වැඩ කටයුතු වල මුලා වෙනවා. ආපහු වන්න ටික වෙලාවකින් ඍදුම් දෙනවා, අර විදියේ කෙවෙන ගතියක් එනවා, ඒ විදියේ ඇහි රොඩ්ඩක් තියෙන බව දැනෙනවා. ආපහු ඔන්න ඒ ගැන අවධානයක් ආවට මොකද සුළු වේලාවකින්ම නැවතත් මුලාවට පත් වෙනවා, නැවතත් අර විදිහේ අමතක වීමකට ලක් වෙනවා. ඉතින් ඔන්න ඔය ක්‍රියාවලිය නැවත නැවත දැනිලා, ඔය ක්‍රියාවලිය සමහර විට කල්ප ගණනක් අත්විඳලා, අන්න යම් කිසි වෙලාවක කෙනෙක් තීරණයක් ගත්තද මේ රොඩ්ඩේ කතාව ඇති, මේ ඇහි ඍදුම් දෙන කතාව ඇති, මේක මම නිට්ටාවට, මේක මම ස්ථාවරව සුවවීමක් කරගත යුතුයි, සුවවීමකට උත්සාහයක් දැරිය යුතුයි. අන්නේ විදිහට අදහසක්, අන්නේ විදිහ උත්සාහයක් කෙනෙක්ගේ මතුවලා ආවද, අන්නේ තැනැත්තා මේ විදිහේ ප්‍රතිපදාවකට බැස ගන්නවා. මේ බුදුරජාණන් වහන්සේ කියන වචනය අහන්න සූදානම්, එයා ඒක ක්‍රියාත්මක කරන්න සූදානම්. අන්න නිවැරදි අවස්ථාව ආවා. මෙයා කල්පනා කරා මේක මේ හැමදාම රිදුම් දෙන තුවාලයක් වගේ, හැමදාම මේ ඇහි තියෙන රොඩ්ඩ වගේ, මේක ඉවරයක් වෙන්නේ නැහැ. ඉවරයක් වෙන්නේ නැහැ. මේක මොකක් හරි කළා, මොන විදිය පරීක්ෂණයක් හරි කළා, කොහොම හරි මේ රොඩ්ඩ අයින් කරගත්තොත්, මේ තියෙන අපහසුතාවය අයින් කරගත්තොත් හොඳයි කියන අදහසක් මේ තැනැත්තට ඇති වෙලා ඉන්න පුළුවන්. මේ තැනැත්තට ඒ විදිහේ ශක්තියක් වර්ධනය වෙලා ඉන්න පුළුවන්. අන්න එහෙම පරීක්ෂා කරන කෙනෙක්ට, අන්න එහෙම උත්සාහවන්ත වෙන කෙනෙක්ට භාග්‍යවතුන් වහන්සේ කියනවා මෙන්න මේ රිදුම් දෙන ක්‍රියාවලියට හේතුව මේ නැවත නැවත මේ විදිහේ වෙහෙස පීඩාවක්, නැවත නැවත මේ නිකන් ඇහි රොඩ වගේ මේ දෙයක් දැනෙන්න හේතුව මොකද්ද, ඒක පිටිපස්සේ තියෙන්නේ මොකද්ද කියන එක අන්න භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒකට හේතුව විදිහට, ඒක පිටිපස්සේ තියෙන දේ විදිහට පෙන්නන්නේ නොදැනීමක්. මෙන්න මේ නොදැනීම නිසා තමයි, මේ හරියාකාරව අඳුන නොගැනීම නිසා තමයි මේ විදිහේ වෙහෙසක් පීඩාවක් මතුවලා එන්නේ, මේ විදිහේ රිදුම් දීමක් මතුවලා එන්නේ, මේ විදිහට අමාරු අපහසු ගතියක් මතුවලා එන්නේ මෙන්න මේ නොදැනීම තුලින් කියලා සඳහන් කරනවා. මෙන්න මේ අන්ධභාවයක් තියෙනවා, මෙන්න මේ අන්ධභාවය තුලින් තමයි මේ දේ මතුවලා එන්නේ කියලා සඳහන් කරනවා. එතකොට ඔන්න ඔය අන්ධභාවය නැති කරගන්න, ඔන්න ඔය නොදැනීම නැති කරගන්න කියන ආරාධනාව තමයි භාග්‍යතුන් වහන්සේ සිද්ධ කරන්නේ. ඒ ආරාධනාව තමයි අපි ඉදිරියෙන් තියන්නේ. මෙන්න මේ අන්ධභාවයක් නිසා, මේ නොදැනීමක් නිසා, මේ හරියාකාර නොදැනීම නිසා අන්න මොකද වෙන්නේ, නැවත නැවත රිදුම් දෙනවා. නැවත නැවත අර එහෙ රොඩ්ඩක් වගේ නැවත නැවත මේ විදිහට අපහසුයක් අමාරුවක් දැනෙනවා. අන්න එහෙනම් ඒක තමයි මේක පිටපස්සේ තියෙන්නේ. අන්නේ නොදැනීම තමයි මේක පිටිපස්සේ තියෙන්නේ. අන්න ඒක නිසා මේ නොදැනීම නැති කරගන්න ඒ සඳහා ක්‍රමානුකූල උත්සාහයක් දරන්න කියන ප්‍රතිපදාව තමයි අපි තුල තියෙන්නේ. එන්නේ ඒක තමයි ක්‍රියාත්මක කරන්න අපි ඉදිරියේ තියෙන්නේ. ඉතින් මෙන්න මේ නොදැනීම ගැන කියනකොට කොහොමද නොදැනීම නිසා මේ විදිහේ වෙහසක් පීඩාවක් මතුවලා එන්නේ කියලා කියනකොට අන්න අර පහුගිය දවසක කෙනෙක් කියනවා මොකද්ද මේ ડોකියුමෙන්ටරි එකක් වගේ එක, මෙන්න මේ ලොටරි එකක්. මේ ලොටරි එකක් කියන්නේ ඇත්තටම ටැක්ස් එකක් වගේ, බද්දක් වගේ. මේ ලොටරි එකක් කියන්නේ මේ බද්ද ගහන්නේ කාටද? මේ බද්ද ගහන්නේ ගණන් දන්නේ නැති කට්ටියට තමයි මේ බද්ද ගහන්නේ. අන්න ගණන් දන්නේ නැති කට්ටිය නැවත නැවත මේ ලොටරි එකක් කියන බද්දක් ගෙවනවා. යෝමින් මේ විදිහේ තමුන්ගේ ශක්තිය වැය කිරීමක් සිද්ධ කරනවා. මොකද්ද මේකට හේතුව? මොකද්ද මේක පිටිපස්සේ තියෙන්නේ? අන්න ගණන් නොදැනීම. මැත්ස් දන්නව නම් දන්නව ඔය ලොටරි එකේ කේස් එක. මැත්ස් දන්නේ නැති කට්ටිය අන්න අර විදිහේ බද්දක් තමුන්ම ගිහිල්ලා ගෙවනවා. ගෙවන්න අමාරුම කට්ටිය තමයි ගෙවන්නේ. නමුත් ගෙවනවා. නැවත නැවත මේ විදිහේ දෙයක් සිද්ධ කරනවා. අන්න ඒ ගණන් නොදැනීම නිසා ඒ විදිහේ බද්දකට අහු වෙනවා වගේ අන්න මේ නොදැනීම නිසා නැවත නැවත මේ තැනැත්තා වෙහෙසකට පීඩාවකට, නැවත නැවත මේ තැනැත්තා රිදුම් දීමකට, නැවත නැවත මේ තැනැත්තා මේ විදිහේ ඇහි රොඩ්ඩක් වගේ නිතර නිතර මේ විදිහේ අපහසුතාවයක් සහිතව කල් ගෙවනවා. අන්න ඒ නොදැනීම නැති කරගන්න, ඒ නොදැනීම ඉවත් කරගන්න කියන ආරාධනාව තමයි බුදුරජාණන් වහන්සේ අපි ඉදිරියේ තියන්නේ. ඉතින් ඔන්න ආරාධනාව සමග භාග්‍යතුන් වහන්සේ තමුන්ගේ ඒ ජීවිතේ ගෙව්වා බුද්ධත්වයේ ඉඳලා අවුරුදු 45ක් ඒ ආරාධනාව ඉදිරියෙන් තියාගෙන කටයුතු කරා. ඉතින් අපි මේ ඉදිරියෙන් තියාගත්ත සූත්‍ර දේශනාවේ කොටසේ අනරවිදී දහසක් ජටිලයන්ට මේ විදිහ ආරාධනාවක් භාග්‍යවතුන් වහන්සේ ඉදිරිපත් කරා. උපක්‍රමශීලීව ඒ කට්ටිය බාරගන්න විදිහට මේ ආරාධනාව ඉදිරිපත් කරා. එතකොට ඒ පිරිස පැවිදි වුණා, අර විදිහට උපසම්පදා වුණා, අර විදිහට මේ ප්‍රතිපදාව රහත් වීමකින් අවසන් කරගත්තා කියන කතාබහ අපි පැහැදිලි කරගන්න යෙදුණා යම් කිසි පමණකට. එතනින් එහාට තවත් මේ කතන්දරේ ගෙතෙනවා. එතකොට සඳහන් වෙන්නේ මොකද්ද? මේ ගයා ශීර්ෂණයේ මේ පිරිස වැඩඉඳියේ මේ භාග්‍යතුන් වහන්සේ ප්‍රමුඛව අර විදිහේ දහසක පිරිසක් පුරාණ ජටිලයන් වූ දහසක පිරිසක් ඒ ස්ථානයේ වැඩ ඉඳියා. ඊට පස්සේ යම් කිසි කාලයක කැමති තාක්කල් මේ ගයා ශීර්ෂයේ වැඩ සිට ඊට පස්සේ මේ පුරාණ ජටිලයන් වූ දහසක් පිරිසද සමග භාග්‍යතුන් වහන්සේ රජගහ නුවරට වැඩම කරා කියලා සඳහන් වෙනවා. දැන් ඔන්න ටික ටික එලි බහිනවා. දැන් ඔන්න ටික ටික මේ ලොකු ලොකු පිරිස්සල්ට එහෙම නැත්නම් මේ වටපිටාවට මේ පණිවිඩය ටිකක් ශීඝ්‍රව පැතිරිලා යන්න ඒ ගමන් කරන්න සූදානම් වෙන කාලේ අන්න මේ විදිහේ රජගහ නුවරට මේ දහසක් ජටිලයන් පැවිද්දෝ විදිහට පුරාණ ජටිලයන් වූ මේ දහසක් පිරිස සමග භාග්‍යතුන් වහන්සේ වැඩියා කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ වැඩලා මෙන්න මේ යම් කිසි තල්ලු යනක තමයි මේ අවස්ථාවේ වැඩ වෙසලා තියෙන්නේ. මේ තල්ලු යන පිළිබඳ සඳහන් වෙනවා වැල්මි ශාකවලින් ගැවසීගත තල්ලු යනක්. ඒ විදිහට තමයි නම සඳහන් වෙන්නේ. ඊට පස්සේ මේ තල්ලු යන යම් කිසි තැනක තියෙනවා සුපතිට්ඨිත චේතිය. සුපතිට්ඨි චේතිය නම් වූ නුගරුක මුල වැඩ සිටින අවස්ථාවක්. මෙන්න මේ තල්ලු යනේ මේ යම් කිසි නුගරුකක් තියනවාද? අනේ නුගරුක මුල භාග්‍යතුන් වහන්සේ වැඩ සිටිනවා. එතකොට මේ විදිහ යම් කිසි කාලයක් මේ ස්ථානේ ගත කරනවා. අනේ ගත කරනකොට අන්නර බුදුරජාණන් වහන්සේ පිළිබඳ කීර්ති නාමයක් මේ බුද්ධ කියන වචනේ පිළිබඳ කීර්ති නාමයක් මේ විදිහේ බුදු කෙනෙක් මේ අපි ඉන්න නුවරට වැඩම කරලා තියනවා කියන කීර්ති නාමයක් මේ වටපිටාවට පැතිරිලා යනවා. මෙන්න මේ බුද්ධ කියන වචනේ කීර්ති නාමය මේ වටපිටාවට සමාජයට පැතිරිලා යනවා. මේ විදිහට ආරංචියක් ගමන් කරනවා. එතන මේ බුද්ධ කියන කීර්ති නාමය මොකද්ද? මෙන්න මේ භාග්‍යතුන් වහන්සේ යම්කිසි සිද්ධියක අපි තුලත් පුරුදු කරගත යුතු යම්කිසි දැනුවත් භාවයක් ගැන ප්‍රකාශ කරනවා. මෙන්න මේ බුද්ධ ස්වභාවයක් අපි තුලත් තියෙනවා. එතකොට එන්නේ ස්වභාවය පිළිබඳ ධර්මයක් දේශනා කරනවා. මොකද්ද මේ ස්වභාවය? මොකද්ද මේ කරන දැනුවත් භාවය කියලා කල්පනා කරලා බැලුවොත් අන්න මේ ලෝක සත්වයා ලෝකයාගේ මතයට ප්‍රතිවිරුද්ධ යම් කිසි මතයක් මේ ලෝකයාගේ අදහස් වලට ප්‍රතිවිරුද්ධ යම් කිසි අදහසක් භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. අන්නේ අදහස තමුන් තුල දැකගත්තොත් අන්නේ දේ තමුන් තුල හඳුනාගත්තොත් අන්න අපි ටිකෙන් ටික මේ කියන බුද්ධ ස්වභාවය හඳුනාගත්තා වෙනවා. මේ කී බුද්ධ ස්වභාවය ලං කරගත්තා වෙනවා. මොකද්ද මේ කියන ස්වභාවය? මොකද්ද මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන අපි ළඟම තියෙන බුද්ධ ස්වභාවය කියලා කෙනෙක් හිතන්න පුළුවන්, කල්පනා කරන්න පුළුවන්. එතකොට අපිට ඒක මේ විදිහට කියුවේ හැකි. මෙන්න මේ යම් යම් දෙයක් ඉදිරිපත් වුණාද ඒ හැමදේම අනිත්‍ය කියන ධර්මතාවයට යටයි. යම් යම් දෙයක් ඉදිරිපත් වුණාද ඒ හැමදේම මේ දුක කියන ධර්මතාවයට යටයි. යම් යම් දෙයක් ඉදිරිපත් වුණාද මේ හැමදේම මේ අනාත්ම කියන ධර්මතාවයට යටයි. අන්න ඒ දේ අපි තුලින් අපි දැක්කොත් සුළු මොහොතකට හරි කමක් නැහැ. එක මොහොතකට හරි කමක් නැහැ අපි තුලින් අපි දැක්කොත් අන්න ඒ අවස්ථාවේදී අපි බුදු කෙනෙක් දැකගත්තා හා සමානයි. මොකද මේ ලෝකවාසී සත්‍යා ලෝකමතවාදයේ තියෙන්නේ ඔකේ අනිත් පැත්ත. ඔකට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ මතවාදයක් අදහසක් තමයි ලෝකයේ ඇතුළේ තියෙන්නේ. මොකද ඒ අදහස? අන්න නිට්ටයයි කියලා අදහසක් තියෙනවා. සැපයි කියලා අදහසක් තියෙනවා. ආත්මයි කියලා අදහසක් තියෙනවා. නෑ අදහස තමයි මේ පැවැත්මේ මූල බීජය වගේ තියෙන්නේ. මේ පැවැත්ම ක්‍රියාවලිය සම්පූර්ණ ලං කරගන්නේ ඔය අදහස තුලින්. එතකොට කොච්චර මේවා ගැන කතා කරත් අපේ හිත තුල බැසගත් ස්වභාවයක් තියෙනවා. මෙන්න මේ නිත්‍ය ස්වභාවයක්, මේ සැප ස්වභාවයක්, මේ ආත්ම ස්වභාවයක් පිළිබඳ ගැනීමක්, ග්‍රහණයක් අපි තුළ තියෙනවා. අනේ ගැනීම ග්‍රහණය තුළින් තමයි මේ පැවැත්මක් මතුවෙලා එන්නේ, මේ ක්‍රියාවලියක් මතුවෙලා එන්නේ. එතකොට යම් කිසි කෙනෙක් සුළු මොහොතකට හරි තප්පර කිහිපයකට හරි තමුන් තුළින් මෙන්න මේ කියන අනිත්‍ය ස්වභාවයක්, දුක් ස්වභාවයක්, අනාත්ම ස්වභාවයක් දැකගත්තොත් අන්න සුළු මොහොතකට හරි බුදුන් දැක්කා වෙනවා. යම් කිසි ෂණමාත්‍රයක් වෙන්න පුළුවන්, තප්පරයක් වෙන්න පුළුවන්, අන්න ඒ වගේ වෙලාවකට හරි බුදුන් දැක්කා වෙනවා තමුන් තුළින්. එතකොට තවදුරටත් දැනටත් බුදුරජාණන් වහන්සේ ජීවමානයි, බාහිරේදී නෙමෙයි, මේ විවිධ ධාතුන් වහන්සේලා තුළ නෙමෙයි, ඒ වෙනුවට තමුන් තුළ ජීවමානයි. යම් කිසි කෙනෙක් ඕනම ජාතිකයෙක්, ඕනම භක්තිකයෙක් තමුන් තුළින් මෙන්න මේ ස්වභාවය දැකගත්තද, මෙන්න මේ කී ස්වභාවයන් තමුන් තුළින් සුළු මොහොතකට හරි හඳුනගත්තද, අන්න එහෙනම් බුදු කෙනෙක් දැකගත්තා වගේ, බුදු කෙනෙක් තමුන් තුළ ක්‍රියාත්මක වුණා වගේ. අන්න ඒක තමයි කියන්නේ මේ ෂණ මාත්‍රයකට හරි මේ වගේ ගුණාංගයක් වැඩුවොත් ඒකේ පුදුම ආනිසංස තියෙනවා කියලා නිම කරන්න බැරි තරම් ආනිසංස තියෙනවා කියලා. ඇයි එහෙම කියන්නේ? අන්න අර බුදු කෙනෙක් දැක්කා හා සමානයි, බුදු කෙනෙක් වන්දනා කරගත්තා හා සමානයි, බුදු කෙනෙක් සමග ඒ විදිහේ ඇසුරකට පෙළඹුණා හා සමානයි. එතකොට ඒ බැල්ම අපිට සුළු මොහොතකට හරි දකින්න පුළුවන් නම්, ඒ බැල්ම අපි සුළු මොහොතකට හරි අත්දකිනවා නම්, අන්න ඒ තැනැත්තා ආගම් ජාති භේදයකින් තොරව බුදුන් දැක්කා වෙනවා, බුදුන් හඳුනගත්තා වෙනවා. පහුගිය දවසක ඔය පොඩි වීඩියෝ එකක තිබුණා ජැක් කෝන්ෆීල්ඩ් කියන අමුතු විදිහේ කතාවක්. මේ බුදුරජාණන් වහන්සේ ඒ දවස්වල ආගමක් පිළිබඳ දේශනාවක් සිද්ධ කරාද වගේ ඔන්න වගේ කතා බහක් තුල තමයි ඒ උත්තරේ දෙන්නේ. කියනවා මේ ලෝක ධර්මතාවයක් දේශනා කරා, මේ විදිහේ ස්වභාව ධර්ම පිළිබඳ දේශනාවක් සිද්ධ කරා. පස්සේ කාලෙක කට්ටියක් ඒක එකතු කරගෙන ඒක අටවගෙන ආගමක් හදාගත්ත බව නම් සත්‍යයි. නමුත් මුලදී අර විදිහේ කිව්වේ මොකද්ද? මේ ධර්මතාවයක් ප්‍රකාශ කරේ, මේ ස්වභාව ධර්මයේ තියෙන ගුණාංගයක්, ස්වභාව ධර්මයේ නියමයක් තමයි ප්‍රකාශ කරේ, ස්වභාව ධර්මයේ පිළිබඳ පැහැදිලි කිරීමක් තමයි සිද්ධ කරේ. අන්න ඒක පහු කාලෙක කමර්ෂලයිස් වුණා, මේ විදිහට පහු කාලෙක විවිධ ආයතනීකරණය වුණා. නමුත් අන්න මූලික දේශනාව ගත්තොත්, මූලික ස්වභාවය ගත්තොත්, අන්න අර විදිහේ යම් කිසි නියමයක්, ධර්මතාවයක් ප්‍රකාශ කරා, ඒ විදිහේ පැහැදිලි කිරීමක් සිද්ධ කරා කියලා සඳහන් කරනවා. ඉතින් එන්නේ පැහැදිලි කිරීම ගැන කිව්වොත්, අන්නේ ස්වභාව ධර්ම නියම ගැන කිව්වොත්, ඒක අන්න ඕනම කතෝලික භක්තිකයෙක්ටත් මෙන්න මේ ධර්මතාවය දැක ගන්න පුළුවන්. ඕනම මුස්ලිම් කෙනෙක්ටත් මෙන්න මේ ධර්මතාවය දැක ගන්න පුළුවන්. ඕනම වෙනත් Hindu හා වෙන ආගමක කෙනෙක්ටත් මේ ධර්මතාවය දැක ගන්න පුළුවන්. අන්න බුදුන් දැක්කා හා සමානයි, බුදුවරයෙක් සමග ඇසුරට එළඹුණා හා සමානයි. මෙන්න මේ කියන ෂණ මාත්‍ර මොහොතක් හරි තමුන් තුළින් මේ අනිත්‍ය ස්වභාවය අත්දකිනවා, මේ දුක් ස්වභාවය අත්දකිනවා, මේ අනාත්ම ස්වභාවය අත්දකිනවා. ඒක තමයි භාග්‍යතුන් වහන්සේ සමග ඇසුරට පෙළඹීම, ඒක තමයි භාග්‍යතුන් වහන්සේ තමුන් තුළින් දැකීම. එතකොට මෙන්න මේ ගුණාමය, මෙන්න මේ ගුණකඳ තමයි පැතිරිලා යන්නේ. මෙන්න මේ විදිහේ බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නවා, මේ බුදුවරයා මේ අපි තුල යම්කිසි තියෙන ස්වභාවයක්, මේ ලෝකපාලන ධර්මතාවයක්, මේ ස්වභාව ධර්මයේ නියමයක් ඉදිරිපත් කරනවා. අනේ ස්වභාවය අදත් එදත් එක විදිහටම පවතිනවා. බුදුවරයෙක් පහළ වුණු ලෝකයක හෝ වේවා, නැති ලෝකයක හෝ වේවා, එක විදිහට පවතිනවා. මොකද්ද මේ කියන ස්වභාවය? අන්න තමුන් මේ ක්‍රියාවලිය අනිත්‍යයි කියන එක සුළු මොහොතකට හරි දැක ගන්නවා. මේ ක්‍රියාවලිය මහා අඩමානයක් තියෙන මේකේ. මහා අනිත්‍ය ස්වභාවයක් තියෙන්නේ, මහා අවිනිශ්චිත ස්වභාවයක් තියෙන්නේ, මහා චපල ස්වභාවයක් තියෙන්නේ. අන්න ඒ දේ දැන හඳුනගත්තොත් සුළු මොහොතකට හරි තමුන් තුළින් දැකගත්තොත් අන්න අර කලින් කී නিত্য භාවය තුළින් මතුවලා ආපු අන්ධ භාවය සුළු මොහොතකට වැටුණු ආලෝක කදම්බයකින් දුරු වෙලා ගියා වගේ. සුළු මොහොතයි, සුළු මොහොතකට ආලෝක කදම්බයක් වැටෙනවා, සුළු මොහොතකට අර අඳුර දුරු වෙනවා. හැබැයි ඊළඟ මොහොතේ නැවතත් අඳුර රජ කරනවා, ඊළඟ මොහොතේ නැවතත් ඇවිල්ලා වසා ගන්නවා. ඉතින් ඔය සතිමත් මොහොතක් කියන්නේ ඔන්න ඔය ආලෝක කදම්බයක් වගේ සුළු මොහොතක්. ඒ සුළු මොහොත අන්න අර විදිහට අපිට නිවැරදි දැක්මක්, නිවැරදි දර්ශනයක් ඇති කරනවා. ඇති කරාට මොකද, ඊළඟ මොහොතේ නැවතත් ඇවිල්ලා වහහෙලා ගන්නවා, නැවතත් ඇවිල්ලා වසා ගන්නවා, අන්ධකාරය රජ වෙනවා. කමක් නැහැ, ආපහු යම් කිසි වෙලාවකින් පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න පුළුවන්. නැවතත් අර විදිහේ ආලෝක කදම්බයක් සුළු මොහොතකට හරි ඇති කරගන්න පුළුවන්. අන්න අර අඳුරකට එල්ල කරන ටෝච් එලියක් වගේ නැවත නැවත මේ සති ආලෝකයක් එල්ල කරනවා. අඳුර මහ බරපතලයි, අඳුර හරි ඝන බාලයි, අර කෑලි කපන්න පුළුවන් තරම් අඳුරක් තියෙනවා. කමක් නැහැ, නැවත නැවත හිමිහිට මෙන්න මේ ටෝච් එලියක් වගේ එල්ල කිරීමක් සිද්ධ කරනවා. තමුන් තුලින් මෙන්න මේ කියන බුද්ධ ස්වභාවය අඳුර ගන්නවා. මෙන්න මේ මතුවෙන ඕනාම අරමුණක් මේ විදිහේ ස්වභාවයකට යටයි, මේ විදිහේ ධර්මතාවයකට යටයි. අන්නේ ධර්මතාවය සුළු මොහොතකට හරි තමුන් තුලින් දැක්කොත්, ඒ ධර්මතාවය සුළු මොහොතකට හරි තමුන් තුලින් අඳුනගත්තොත් අන්න බුදුන් දැක්කා වගේ, බුදුන් අඳුනගත්තා වගේ. හැබැයි නැවතත් අර සුපුරුදු මුලාව, සුපුරුදු අන්ධකාරය මතුවෙලා එනවා, සුපුරුදු අන්ධ භාවය මතුවෙලා එනවා. කමක් නැහැ, නැවත නැවත ටිකෙන් ටික හුරු කරනවා, පුරුදු කරනවා. ඉතින් ඕක තමයි වැඩේ, ඕක තමයි මේ කරන පුහුණුව. ඒ සඳහා කාලයක් ගත්තට පාඩුවක් නැහැ, ඒ සඳහා කල් වැය කරාට පාඩුවක් නැහැ. අපිට හදිස්සියක් නැහැ, එහෙම හදිස්සියක් නැහැ. ඔය කඩදාසි ලිපේ දාලා වගේ එහෙම හදිස්සියක් නැහැ. ඒ වෙනුවට හෙමීට හෙමීට ටිකෙන් ටික කරමු. දැන් පහුගිය දවසක කෙනෙක් ආවා, ඇවිල්ලා කියනවා මේ ප්‍රතිපදාවට මං හරි උනන්දුයි, මේ විදිහේ කාලයක් මං ගත කරන්න කැමති, මං කාලයක් තිස්සේ පුරුදු වුණා, කාලයක් තිස්සේ උත්සාහ කරා, ඉතින් ඒ වුණාට මට තාම ඉදිරියක් නෑ වගේ, මේක කරන්න බෑ වගේ කියලා ප්‍රකාශ කරනවා. මම මේ විදිහට මාස ගණනක් ගෙදරත් නෑ, රැකියාව නැවක තමයි රැකියාව කරන්නේ, මාස 6කට විතර සැරයක් තමයි නිවාඩු හම්බෙන්නේ, ගොඩ බාන්නේ. අනේ විදිහේ ජීවන රටාවක් තමයි මම ගෙවන්නේ. මම ටිකෙන් ටික ඒ වුණාට ඒ නැවේ ඉන්න කොට හරි උත්සාහ කරනවා. උත්සාහ කරාට ඉදිරියක් නැහැ, උත්සාහ කරාට මේ විදිහේ නිවැරදි ගොනුවක් හැදිලා එන්නේ නැහැ කියලා ප්‍රකාශ කරනවා. ඉතින් ඒ කෙනාගෙන් අපි ඇහුවොත්, හරි දැන් නැවෙත් මාස 6ක් ගත කරනවා, ওই විදිහට අවුරුදු 40 50ක් කල් ගත කරලා තියෙනවා, බැරිද සතියක් දෙකක් මේ විදිහේ කැපකිරීමක් සිදු කරන්න, බැරිද ඒ විදිහට කාලයක් ගෙවන්න කියලා ඇහුවොත් ඔන්න නොයෙකුත් හේතු කාරණා ඉදිරිපත් කරනවා. කියනවා මේ කරොත් නම් හොඳයි තමයි, ඒත් තමයි ඒ වුණාට වැඩ රාජකාරී තියෙනවා, ළමයි පන්ති අරන් යන තියෙනවා, මේ විදිහේ මාස දෙකයි නිවාඩු තියෙන, ගෙදර කට්ටියකින් බැනුම් අහන්න වෙනවා, ඒ මාස දෙකෙත් සතියක් දෙකක් ඔය හැරි ගිහිල්ලා ඉඳියොත් බැනුම් අහන්න වෙනවා. අන්න ඉතින් චමුන්ගේ ඒ චෝදනා පත්‍රය නොහැකියාව ඉදිරිපත් කරනවා. ඉතින් ඕක තමයි ට්‍රික් ක්වෙස්චන් එක, ඕක අහලා බලන්න ඕනේ. ඔය ගොඩාක් උනන්දුවෙන් එන කට්ටියකින් අන්න අහලා බලන්න ඕනේ, මොකද කියන්නේ සති දෙකක් නැවතිලා ඉමුද? මේ අවුරුදු ගණන් 40 ගණන් 50 ගණන් ජීවත් වෙච්ච මිනිස්සු සති දෙකට තියෙන බර පුදුම බරක් තියන්නේ. ඊට පස්සේ පහුගිය දවසේ කොල්ලෙක් ඇවිල්ලා අම්මයි තාත්තයි දෙන්නම කතා කරගෙන මේ පැවිදි වෙන්න මේ පොඩ්ඩක් බලලා යන්න මෙතන හොඳයිද කියලා බලන්න ආවේ. ඊට පස්සේ අම්මයි තාත්තයිත් කියනවා මෙයාගේ ඉතින් අදහසක් තියෙනලු සයින්නස්, අපි ඉතින් තරහ වෙන්නේ නැහැ, අපි ඉතින් එරෙහි වෙන්නේ නැහැ කියලා ප්‍රකාශ කරනවා. ඉතින් මං කිව්වා එහෙනම් දැන් අම්මයි තාත්තටත් ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්නේ මේ කරන්න පුළුවන් වැඩක් මේ කොල්ලා කරන්න යන්නේ කියලා. ඒකින්ද මාසයක් විතර නැවතිලා ඉමු. කවද දෙන්න පුළුවන් හෙට එනවද කියලා අහපු ගා ඔන්න ට්‍රික් ක්වෙස්චන් එක. ඔන්න ඉතින් වංගුවක් ගන්නවා, ආරක තියනවා ඉවර කරගන්න, මේක තියනවා ඉවර කරගන්න කියලා නොයෙකුත් හේතු කාරණා ගෙන හැර දක්වනවා, ඉදිරිපත් කරනවා. ඉතින් අපි කොච්චර වගේ බරක්ද මේකට තියන්නේ කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. අවුරුදු 40 50 ජීවත් වෙලා සති දෙකක් මේකට කැප කරන්න පුළුවන්ද කියලා ඇහුවොත් අමාරුයි. ළමයි පන්ති අරන් යන්න තියෙනවා, ඇයි මාස දෙකයි ගෙදර ඉන්නේ කියලා කියනවා. ජීවිත කාලයෙන් පැවිදි වෙලා මේකට කැප කරන්න බලාපොරොත්තු වෙන කාගෙන් ඇහුවොත් පැවිද්ද පැත්තක තියලා මාසයක් ඉඳලා යන්න පුළුවන්ද ඔයාලට කියලා අමාරුයි. එතකොට නොයෙකුත් හේතු කාරණා ඉදිරිපත් වෙනවා. ඒකින් හින්දා මේ වගේ දෙයකට අපි තියෙන බර කොයි වගේද කියන ප්‍රශ්නේ තියෙනවා. මේ සංසාර ගැටලුවක් ලෙහන්න යන්නේ, සංසාර ගමනක් ලෙහන්න යන්නේ, ඒ වගේ එකකට මොන විදිහේ බරක්ද තියන්න පුළුවන්, මොන විදිහේ කාලයක්ද ඒ සඳහා කැප කරන්න පුළුවන්. එක දිගට නැති වුණත් කමක් නැහැ, නිතිපතා ක්‍රමානුකූලව කාලයක් තිස්සේ සිද්ධ කරන්න පුළුවන් ද ඒ විදිහේ කැපකිරීමක්, ඒ විදිහේ උත්සාහයක් ගන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තමයි අපි ඉදිරියේ තියෙන්නේ. ඉතින් තම තමුන්ගෙන් අහන්න වටින ප්‍රශ්නයක්. මම මොන විදිහේ බරක්ද මේකට දීලා තියෙන්නේ අනිත් දේවල් වලට සාපේක්ෂව? මම මොන විදිහේ වටිනාකමක්ද මේකට දීලා තියෙන්නේ අනිත් දේවල් වලට සාපේක්ෂව? කාටද මේ වටිනාකම දීලා තියෙන්නේ? බුදුන්ට තමයි මේ වටිනාකම දීලා තියෙන්නේ. මේ මොහොතේ බැලුවත් අන්න අර තමුන් තුලින් අර ස්වභාවය දැන හඳුනගත්තොත් බුදුරජාණන් වහන්සේ ජීවමානයි. මේ ළඟ ළඟ වැඩ ඉන්නවා, මේ වෙලාවේ වැඩ ඉන්නවා. ඇතරම බුදු කෙනෙක්ගේ කය දිහා බැලුවත් බුදු කෙනෙක්ගේ ඒ ශරීරේ භෞතික ශරීරය දිහා බැලුවත් අන්න මොකද්ද ජීවමාන වෙන්නේ? මෙන්න මේ අනිත්‍ය කියන ගුණාංගේ තමයි ජීවමාන වෙන්නේ. ඒකනේ මේ භාග්‍යවතුන් වහන්සේ මේ වෙලාවේ වැඩ ඉන්නවද නැද්ද, මරණින් මත්තේ මොකද වෙන්නේ කියලා ඇහුවාට ප්‍රශ්නෙට උත්තර නැහැ. මේ දුටු තැනදීමවත් මේ විදිහේ රහතන් වහන්සේ කෙනෙක්, එහෙම නැත්නම් මේ දුටු තැමදීවත් මේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා කියලා කියන්න බැරි කොට මරණයෙන් මත්තේ මොන කතාද? එහෙම අර්ථ දක්වන්න බෑ. අන්න අර නියාම ධර්මතාවය තමයි තියෙන්නේ. අන්න අර අනිත්‍ය ධර්මතාවය නැවත නැවත බොහොම බරපතල විදිහට ක්‍රියාත්මක වෙනවා. එතකොට ඕකට දෙන උපමාව තමයි අන්න මුලින් ගලෝලා ඔසෝපු තල් ගහක් නැවත ආපහු හිටවලා තියෙනවා. බැලු බැල්මට මේක පේනවා, බැලු බැල්මට පැවැත්මක් පේනවා, බැලු බැල්මට හොඳට තියෙනවා වගේ. නමුත් එහෙම තියනවාද කියන ප්‍රශ්නයක් තියෙනවා. අන්න ඒ වගේ මේ බුද්ධ ශරීරේ පෙවුනට, මේ භාග්‍යතුන් වහන්සේ කතා බහ කරනවා වැඩ කරනවා කියලා පෙවුනට, ඒ තුල තියෙන්නේ වෙනස් කී විදිහක ධර්මතාවයක්. මේක නිසාම මේ දුටු තැනදිවත් මේ ලත් තැනදිවත් භාග්‍යතුන් වහන්සේ කෙනෙක් පණවන්න බැරි කොට කොහොමද මරණින් මත්තේ කතා බහ කරන්නේ, මරණින් මත්තේ පැවැත්ම ගැන කතා කරන්නේ කොහොමද කියලා ප්‍රකාශ කරන. මොකද්ද මේ කියන්නේ? අන්න මෙන්න මේ අනිත්‍ය ස්වභාවය, මෙන්න මේ අඩමාන ස්වභාවය, මේ විදිහ අවිනිශ්චිත ස්වභාවය, මේ විදිහ චපල ස්වභාවයක්, අන්න මේ ස්වභාව ධර්මයේ ගුණධර්මයක් මතුවෙලා ඇවිල්ලා තියෙනවා. ඒක පිළිබඳ කතා කරනකොටම වචනයක් ගොතනකොටම අහුවෙලා ඉවරයි. මොකද එපාමන සීග්‍රයෙන් මේක වෙනස් වීමකට ලක් වෙනවා. එපාමන සීග්‍රයෙන් මේ ස්වභාව ධර්මය මෙන්න මේ කියන ධර්මතාවයට යටයි. එතකොට අන්න වචනයක් ගොතනකොට කතා කරනකොට අහුවෙලා ඉවරයි. අන්න ඒක නිසාම තමයි කියන්නේ මොකද්ද මෙන්න මේ රහතන් වහන්සේ කෙනෙක්, මේ විදිහේ බුදු කෙනෙක් මොකද උනේ මේ වචනේ ඉක්මවලා ගියා? මේ විදිහේ වචනේට අහුවෙන කොටසක් තියුණාද? ඒක ඉක්මවලා ගියා, මඤ්ඤණා ඉක්මවලා ගියා කියලා ප්‍රකාශ කරනවා. තව දුරටත් ඒගොල්ලෝ ගැන කතා කරන්න බෑ, තව දුරටත් ඒගොල්ලොන්ව අර්ථ දක්වන්න බෑ. ඒ වෙනුවට තමන්ගේ වැඩක් බලා ගන්න, තමන්ගේ ප්‍රතිපදාවක් වඩා ගන්න කියන ආරාධනාව තමයි සිද්ධ කරන්නේ. එතකොට අන්න විදිහේ අවිනිශ්චිත ස්වභාවයක්, අර විදිහේ අඩමාන ස්වභාවයක්, අර විදිහේ අනිත්‍ය ස්වභාවයක් තමන් තුලින් මොහොතක් මොහොතක් පාසා හරි දැක්කොත්, සුළු මොහොතකට හරි දැක්කොත් අන්න අර විදිහේ බුදු කෙනෙක් දැක්කා හා සමානයි. ඒ ෂණ මාත්‍රය පුදුම ආනිසංස තියෙනවා, ඒ ෂණය පුදුම වටිනාකමක් තියෙනවා කියලා ප්‍රකාශ කරනවා. නමුත් ඊළඟ ෂණයේදී නැවතත් අන්ධකාරය රජ කරනවා. ඊළඟ ෂණයේදී නැවතත් අර වාහෙලා ගන්නවා. කමක් නැහැ, නැවතත් ආපහු පෑ ගන්නකින් හරි අර විදිහේ චිත්තක්ෂණයක් මතුවෙලා આવොත් අර විදිහේ ෂණ මාත්‍ර බුදුන් දැකීමක් මතුවලා આવොත් අන්න කියලා මේ තැනත්තා පුහුණුව කියදෙනවා. අර අන්ධකාරය ටිකෙන් ටික දුරු කරනවා. ඒකට කල් ගත්තට කමක් නැහැ. ඒක බොහොම විවේකීව කරාට කමක් නැහැ. ඒක ටිකෙන් ටික සිද්ධ කරාට කමක් නැහැ. ඔය ජීවන ජීවිත අතරෙම සිද්ධ කරන්න පුළුවන්. ඔය දරු පවුල් අතරෙම සිද්ධ කරන්න පුළුවන්. ඔය විදිහේ රැකි රක්ෂා අතරෙම සිද්ධ කරන්න පුළුවන්. ඒගොල්ලෝ දන්නේ නැහැනේ මොන විදිහේ අවධානයකින්ද මේ තැනැත්තා ඉන්නේ කියලා. ඒගොල්ලෝ දන්නේ නැහැනේ මොන විදිහේ මානසිකාරකින්ද මේ තැනැත්තා ඉන්නේ කියලා. එතකොට අර විදිහේ පිරිස් අතර ගත කරන්න පුළුවනි. අර විදිහේ පාටි වල ඉන්න පුළුවනි. අර විදිහේ රැකි රක්ෂා වල ඉන්න පුළුවනි. නමුත් වෙන කෙනෙක් දන්නේ නැහැ මොන විදිහේ මානසිකාරකින්ද මේ තැනැත්තා ඉන්නේ කියලා. කොටින්ම කිව්වොත් මේ විදිහේ මානසිකාරය පවත්වනවා නම් අන දෙවිවරුන්ටත් අල්ලන්න බැරිය. මේ ෂණ මාත්‍ර මොහොත අල්ලන්න බෑ. මොකද මොකකවත් පතිත වෙන්නේ නැහැ. අන්න අර අනිත්‍ය ස්වභාවය තමයි මතුවලා ඇවිල්ලා තියෙන්නේ. ඒතල දෙවිවරු පවා කියනවා හොයන්න බෑ. කොහෙ පිහිටනවද කියලා අල්ලන්න බෑ. මේ විදිහේ ස්වභාවයක් මේ තැනත තුල තියෙනවා. ෂණ මාත්‍රයයි. ඊළඟ මොහොතේ නැවතත් අහුවෙනවා. ඊළඟ මොහොතේ ඔන්න රාගයට බැසගත්තා. ඔන්න ද්වේෂයට බැසගත්තා. ඔන්න අර යම්කිසි මලකුණක් කන්න එන කබර ගොයාගේ ස්වභාවයක් මතුවලා ආවා. කමක් නැහැ. ඒ කබර ගොයා තින්න එපැයි. ඌ තින්දපු දෙන්කෝ. ඒ උරගේ අතින්දපු දෙන්. මෙච්චර කාලයක් ඕකාව පෝෂණය කරපු එකනේ කරේ. ඒ පෝෂණය තමයි මෙච්චර කාල සිද්ධ කරේ. කමක් නැහැ. ඒ අතරේ නැවත නැවත අර බුද්ධ කී ස්වභාවයක් තමන් තුළ ඇති කරගන්නවා. අන්නේ ෂණ මාත්‍ර මොහොතක් වර්ධනය කරන්න කරන්න මොකද වෙන්නේ? ඒ ආලෝකයට සාපේක්ෂව, ඒ අන්ධකාරයේ දුරුවීමට සාපේක්ෂව අර රිදුම් දෙන ගතිය, අර ඉදුම් දෙන ගතිය, අර ඇහි කෙවෙන ගතිය අඩු වෙලා යනවා. අර වැඩෙන ආලෝකයට සාපේක්ෂව, අර දුරු වෙන අන්ධකාරයට සාපේක්ෂව නැවත නැවත පහසුවක් මතුවලා එනවා. ෂණ මාත්‍ර පහසුවක් එන්නේ. කමු නමුත් පහසුවක් මතුවලා එනවා අර ලැබෙන ආලෝකයට සාපේක්ෂව. අන්න අර රිදුම් දෙමි ඉදුම් දීම පමණකට අඩු වෙලා යනවා. නැවතත් අන්ධකාරය රජ කරනවා. කමක් නැහැ. ආපහු අර ක්‍රියාවලිය ටිකෙන් ටික උත්සාහ ගන්නවා. ඉතින් ওই විදිහ අඳුරේ ගිලිච්ච ලෝකෙක, අන්ධකාරය රජ කරන ලෝකෙක අන්න අපිට පුළුවන් නම් මේ විදිහ ටික ටික මේ ආලෝකයක් පුරුදු කරන්න. ඒක තමයි බුදුරජාණන් වහන්සේ අපි තුල මතුණා වගේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ අපි තුල පහළ වුණා වගේ. අන්න ඒ ෂණ මාත්‍ර මොහොතක් මොහොතක් එකතු කරමු. ඒක බැරි නෑ. මේ මොහොත මොහොත එකතු වෙලා තමයි මේ විදිහේ ආලෝකමත්, මේ විදිහේ රැස් විහිදෙන බුදු කෙනෙක් පහළ වෙන්නේ. ටිකෙන් ටික ක්‍රමානුකූලව නැවත නැවත වැරදීම් සිද්ධ වෙන්න පුළුවන්. නැවත නැවත අන්ධකාරය රජ කරන්න පුළුවන්. නැවත නැවත අඩුපාඩු වෙන්න පුළුවන්. හැබැයි ගැටලුවක් නැහැ. අර විදිහට අපායට කැපුණා කියලා එහෙම අරගන්න ඕනේ නැහැ. ඒ වෙනුවට අඩුපාඩු දැනගනිමින්, අඩුපාඩු දකිමින් අන්න නැවත නැවත මේ විදිහේ පුහුණුවක් සිද්ධ කරනවා. පෞගේ ගදවසක් කෙනෙක්ගෙන් ඇහුවා, මොකද්ද ඔබට වද දෙන්නේ? මොන වගේ දේවල්ද හිත් කරදර දෙන්නේ කියලා ඇහුවාම මේ තැනත කියනවා, මගේ පහුගිය වැරදි, පහුගිය පව් මට හිත් කරදර දෙනවා, මට වද දෙනවා කියලා ප්‍රකාශ කරනවා. පෙර වැරදි තමයි මේ හිත් කරදර දෙන්නේ, පෙර පව් තමයි හිත් කරදර දෙන්නේ කියලා මෙතනත් ප්‍රකාශ කරනවා. එතකොට වරදට සමාව නැද්ද කියලා ප්‍රශ්නේ මේ තියෙන්නේ. අන්න එහෙම එකක් නැහැ. එහෙම ස්ථිර හානියක් වෙලා නැහැ. අන්න ටිකෙන් ටික නැවත නැවත වරද වරද විදිහට දකිනවා නම් එච්චරයි. එතනින්ම සමාව ලැබිලා, එතනින්ම අර විදිහට පාපොච්චාරණයක් වගේ. ඊළඟ මොහොත රැක ගන්නකෝ, ඊළඟ මොහොත ආරක්ෂා කරන්නකෝ. එහෙම නැතුව වැරදි ගැන හිත හිත කල්යාව යව ඉන්නවා නම් අපරාධ මේ ගෙවෙන ගෙවෙන මොහොතක්. ඒකෙන් අදහස් කරන්නේ ඕන විදියක වැරදි කරන්න ලයිසන් එකක් හම්බ වෙනවා කියලා. වරද වරද විදියට දකින්නවා කියන එක වැදගත්. ඒක කාටවත් බොරු කරන්න බෑ. තමුන්ට කොහොමවත්ම බොරු කරගන්න බෑනේ. අන්න ඒක නිසා අන්න වරද වරද විදියට දකින්නවා. දකිමින් කල් ගෙවනවා. අඩුපාඩු සිද්ධ වෙනවා. අන්ධකාරය රජ කරනවා. නමුත් නැවත නැවත උත්සාහ කරනවා. අර මොකද්ද කෙනෙක්ගේ කතාවක් තියෙනවා, මොකද්ද අන්න මේ මේ එක්කෙනෙකින් දුරස් වෙන්න, මෙයා එක කල් ගෙවල හරියන්නේ නැහැ, මෙයා එක කල් ගෙවීමෙන් මේ විදියට මට ආපදාවක් මිසක් හොඳක් වෙන්නේ නැහැ කියලා මොකද කරන්නේ? අනේ බොහොම සැලසුම් ගහගත්ත ලොකු ප්ලෑන් එකක් හදාගෙන දුරස් වීම සඳහා ඔන්න සැලසුම් කරනවා. ආ මේ විදියට මම රැකියාව වෙනස් කරනවා, මේ වේව රැකියා ස්ථානයේදී තමයි මෙයාව මට වැඩි හම් වෙන්නේ, මම වෙන තැනක රැකියාවකට යනවා. ඊට පස්සේ මෙතන මේ මගේ පදිංචිය පරණ පදිංචියත් මම වෙනස් කරනවා, වෙන තැනක පදිංචියට යනවා. මේ තැන්වලට යන එකත් මම නැති කරනවා, වෙන තැනකට වෙන වෙන තැන්වලට යනවා. ওই විදිහට කාලය විසින් මට මේ තැනතාව අමතක කරන්න පුළුවන්. අන්න ලොකු උත්සාහය, ලොකු ප්‍රොජෙක්ට් එකක් පුළුවන්. අර හමු නොවෙන එකකින් සහනයක් එනවා. අර මුලිච නොවීම නිසා යම් කිසි විදියක දුරස් වීමක් ඇති වෙනවා. අර විදියට නිතර නිතර හමු වෙනවා නම්, නිතර නිතර මුණ ගැහෙනවා නම් අමාරු වෙන්න පුළුවන්. ඒක නිසා මොකද කරන්නේ? අර විදිය සැලසුම් කළා, රැකියා ස්ථානය වෙනස් කළා, පදිංචි වෙනස් කළා, යන්නේන තැන් වෙනස් කළා. ඔන්න මේ තැනැත්තාව දුරස් කරගන්නවා. හරි, ওই විදියට මාස ගණනක් උත්සාහ කරනවා, මාස ගණනක් කටයුතු කරනවා. ආ මාස 6ක් මේ විදියට මට ඉන්න පුළුවන් වුණා. දැන් නම් මොකද්ද? දැන් නම් මට මේ තැනැත්තාව අමතක කරන්න පුළුවන්. දැන් නම් මට මේ තැනැත්තගෙන් දුරස් වෙන්න පුළුවන් කියලා ශක්තියක් ඇති කරගත්තා. මේ වගේ අවස්ථාවක් සමරන්න නැතුව ඉන්න බෑ. මේ වගේ අවස්ථාවක් බොහොම වටිනා අවස්ථාවක්. මෙච්චර ඇචීව්මන්ට් එකක් මං ළඟා කරගෙන තියෙනවා කියලා අන්න මොකද කරන්නේ? සමරන්න යනවා. කාත් එක්කද සමරන්න යන්නේ? අන්න අර දුරස් වෙන්න ප්ලෑන් කරපු පුද්ගලයා එක තමයි මේ පාටිය දාන්න යන්නේ. එන්න අපි මේ විදිහේ පාටියක් දාමු. ලොකු අවස්ථාවක් තියෙනවා, වටිනා අවස්ථාවක් තියෙනවා. අන්න එයා එක පාටිය දාලා අර දුරස් වීම සමරනවා. ඔන්න ඒ වගේ අන්ධ භාවයල් තමයි අපි ළඟ තියෙන්නේ. අන්න නැවත නැවත පරණ පුරුදු මෝඩකමටම වැටෙනවා. ලොකු ටොක්ස් දෙනවා, ලොකු කතන්දර කරනවා. නමුත් බලනකොට, ගිහිල්ලා බලනකොට ඉඳපු තැනම තමයි නතර වෙලා තියෙන්නේ. අඩුම ගානේ අර උත්සාහය නොකර ඉඳියන ලාභයි. එහෙනම් අඩුම ගානේ පරණ මෝඩකමයි කියලා කිව්ව හැකිනේ. නෑ, එහෙනම් ලාවුමක් ගිහිල්ලා ඇවිල්ලා ඉඳපු තැනටම නතර වෙලා මාස ගණනක උත්සාහයක් ජයග්‍රහණය කරලා අන්න ඒ තැනත් එක්කම පාටියක් දාලා වැඩේ ආවර කරනවා. ඉතින් ඔන්න ඒ වගේ අන්ධභාවයල් අපි තුල ක්‍රියාත්මක වෙනවා. අපි නැවත නැවත මේ අපිවම රවට්ට ගන්නවා වගේ. අපිවම රවට්ට ගන්නවා වගේ මොනවා හරි දෙයක් අන්න ලං කරගෙන ඒකෙන් ඇඳගෙන කටයුතු කරනවා. දැන් වැඩි යෝන්නේ අපි හිතනකො මේ අනිත්‍ය ස්වභාවය කියන වටිනකම පිළිබඳ ඔන්න බුදුරජාණන් වහන්සේ තමුන් තුලින් දැක්කා වගේ කියලා ඔන්න මේ විදිය අදහසක් කෙනෙක්ට පහළ වුණා කියලා. මේ විදිය බණක් කෙනෙක් ඇහුවා කියලා. මෙතන තමකද කරන්නේ? ආ එහෙනම් ඔන්න එහෙනම් අනිත්‍ය ස්වභාවය මං වැළඳ ගන්නවා කියලා මෙයා මේක නිකන් බාර ගන්නවා. මේ නිකන් මේ විදියට ටක් ගාලා ඒකට බැස ගන්නවා. ආ එහෙනම් ඔක්කොම අනිත්‍යයිනේ, අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි කියලා එදා ඉඳලා අනිත්‍ය ගැන කතා කරන්න, එදා ඉඳලා ඔක්කොම අනිත්‍යයි කියලා අරගන්න මේ තැනට උත්සාහ කරනවා. ඔය මොකද්ද ඔය කරන්නේ? ඔය යථාර්ථෙද නෑ, තමුම්ම ගිහිල්ලා අර අන්තක්ටුවක් පළඳ ගන්නවා. ආ එහෙනම් මේක තමයි දැන් මගේ යථාර්ථේ. ඊට පස්සේ කියනවා, දැන් හාමුදුරනේ සියල්ල මන් දකින්නේ අනිත්‍ය විදිහට, සියල්ල මන් දකින්නේ මේ බුදුවරයෙක් දකිනවා වගේ, මගේ තුලින් බුදුවරයෙක් පහළ වුණා වගේ මට මේ විදිහට ප්‍රකාශ කරනවා. අර විදිය අන්තක්ටුවක් ටක් ගාලා පළඳ ගන්නවා. ඉතින් අර මොකද්ද කෙනෙක් කියනවා, මේ විදිහේ කට්ටිය ඉන්නව නේද? ඒ විදිහේ කට්ටියෙන් කෙනෙක් නෙමෙයි මම. මට නම් ඒ විදිහට බෑ. මම ඊට වැඩිය යථාර්ථයත් එක්ක මුහුණ දෙන මිනිස්සෙක්. මට ඊට වැඩිය මේ යථාර්ථයේ තියෙන කටුක බව දැනෙනවා. ටිකයි ටිකෙන් ටික තමයි මට වෙනස් වෙන්න පුළුවන්. ක්‍රමානුකූලව තමයි මට වෙනස් වෙන්න පුළුවන්. අර විදියට බුදියගෙන හැරෙනකොට එකපාරට අනිත් ස්වභාවයත් එක්ක නැගිටින්න බෑ මට. ඒ විදිය ජීවිත පරිවර්තනයක්, ඒ විදිය නිකන් දෙවියන් ආශිර්වාදයෙන් උනා වගේ වෙන්න බෑ මට. ඒ වෙනුවට මම මේ ප්‍රායෝගික මිනිස්සෙක්, මට අමාරුයි ටිකෙන් ටික. ඊට පස්සේ ඔය වගේ කියන එවුන් මම ආශ්‍රය කරන්නේවත් නැහැ කියලා ප්‍රකාශ කරනවා. නන්න මොකද්ද, මම එහෙම නෙමෙයි කියලා පළවෙනියට කියනවා. දෙවෙනුවට කියනවා, ඒ වගේ කට්ටිය ආශ්‍රය කරන්නේත් නැහැ මම. මොකෝ එපමණකට බොරුවක් රජ කරවන්න හදනවා. මෙන්න මේ මගේ තුල මේ විදිහේ බැසගත්තු ගුණාංගයක් තියෙනවා. බුදිය ගන්නේ ප්‍රත්‍යඥයෙක්, ඇහැරෙන්නේ රහතන් වහන්සේ කෙනෙක්. මෙපමණකට අඳ ගන්නවා. එපමණකට අඳ ගන්නවා. තමුම ඇඳගෙන අර විදිහේ රංගනයක් ඉදිරිපත් කරනවා. අපි ටිකෙන් ටික යන් මේ යථාර්ථයට මුහුණ දෙමින් යන් ක්‍රමාණුකූලව යන් අර විදිහේ කතා කිරීල කොහොම වෙතත් තමුන් තුලින් දැක ගන්න මේ අනිත්‍ය ස්වභාවය. මෙන්න මේ සති ආලෝකය විහිදවන්න තමුන් තුලට නැවත නැවත. එතකොට ඉබේම බුදුවරයෙක්ගේ ස්වභාවයක් මතුවලා එනවා. එහෙම නැතුව ඕක නිකන් තර්කෙන් බුදු වෙන්න ඕනේ නැහැ. තර්කෙන් මේ විදිහට ස්වභාවය දැක ගන්න ඕනේ නැහැ. ඒ වෙනුවට නැවත නැවත සතිමත් වෙන්න. එතකොට ගන්න හුස්මක් වියැකිලා යනවා. ඇහෙන සද්ද වියැකිලා යනවා. එන හිතවිලි වියැකිලා යනවා. මුලදි මේක වියැකෙන්නේ නැහැ කියන අර්ථයෙන් තමයි ගැනෙන්නේ. නමුත් ටික ටික තේරෙනවා මේ වැටෙන හුස්ම වියැකෙනවා. මේ ඇහෙන සද්ද වියැකෙනවා. මේ විදිහට මේ එන හිතවිලි වියැකෙනවා. වටපිටාවේ වුණත් අර මලක තියෙන පිපිලා ඒ ලෙල දෙන ගතිය වෙනුවට මේ මල තව ටිකකින් පර වෙලා වැටෙනවා කියන බැල්ම ටික ටික මතුවෙලා එනවා. එකපාරට බාරගන්නේ නැහැ. බොහොම ඝර්ෂණයක් සහිතව තමයි බාරගන්නේ. දැන් පාවගේ දවසක රිලා වලියක් ගිහිල්ලා. සාමාන්‍ය ඒ විදිහේ වලියක් ගියාම සාමාන්‍ය ගෑනුන්ට ළමයින්ට පහර දෙන්නේ නැහැ. ඔය පිරිමිරි ලව් තමයි කාගන්නේ. නමුත් දැන් කාලේ හැටියට කිසිම එහෙම ලිමිට් එකක් නැතුව ගිහිල්ලානේ. එතකොට අර විදියට ගෑනුන්ටත් පාර දෙනවා ළමයින්ටත් පාර දෙනවා ගෑනුත් තපා කරනවා ළමයිත් තපා කරනවා ගෑනුන්ට මේ කඳුළු ගෑස් ගහනවා ළමයින්ටත් කඳුළු ගෑස් ගහන ගානට ගිහිල්ලානේ තියෙන්නේ. අනේ එතකොට රිලවුන්ටත් ඒ ප්‍රශ්නේ මතුවෙලා ඇවිල්ලා මුළු රැළම කාලා අරුම්ම තමයි වෙන රැළක් තමයි ආරවුලකට පස්සේ කාලා රිලවියොත් කාලා පැටවුන්වත් කාලා. ඉතින් අර බඩ වැඳගෙන ඉඳියා පැටියෙක් තුවාල වෙලා ඔළුවේ මහ තුවාලයක් න දවස දෙක බලනකොට මැරිලා. දැන් අර බඩෙන් අල්ලන්නේ නැහැ. බඩේ එලෙන්නේ නැහැ. අම්මා මොකද කරන්නේ? අන්න එක අතකින් අල්ල ගන්නවා. එක අතකින් අල්ලගෙන කකුල් තුනෙන් කොරක ගහ අරගෙන යනවා. අතුවලට පයින්නවා, අත්ෙන් අතට පයින්නවා, අල්ලගෙන පයින්. දැන් මේ ප්‍රාණය ගිලිහිලා මලකුණ හැබැයි අතාරින්නේ නැහැ. අතාරින්නේ නැහැ. ඒක අතාරින්න ගන්නවා සත්තියක් විතර සමහර විට. පණුව ගහලා අර මලකුණක් එන ගඳට සංචාරය කරලා කරලා තමයි අන්තිමටම අතාරින්. අන්තිමට අතහරිනවා. හැබැයි සෑහෙන ඇදලා 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 තමයි. ওই දර්ශනේ දැකලා තියෙනවා දැන් හතර පහ පාරක් මේ ඉඳපු කාලෙට. අන්න මැරිච්ච කුඩා පැටියෙක් බඩ බැඳගෙන ඇවිදින රිලා අම්මා කෙනෙක්. අතාරින්නෙම නැහැ. අතාරින්න සූදානම්ම නැහැ. නමුත් අන්න යම්කිසි වෙලාවක අතහරිනවා. අන්නේ වගේ තමයි අපි හිතත් ඔන්න ඔය බඩ බැඳගෙන ගමන් කිරීම තමයි අපි කරන්නේ. අර විදියට පැටයා එල්ලෙන්නේ නැහැ. නමුත් අතින් හරි අල්ලගෙන යනවා. මේ ගමන යනවා. මේ ක්‍රියාවලිය සිද්ධ කරනවා. ඉතින් ඕක තමයි. නමුත් කොයිලාක හරි මේක නියම ස්වභාවය දැනගත්තද යථා ස්වභාවය දැනගත්තද අන්න අපි බුදු කෙනෙක්ගේ ගුණාංගයක් අපි තුලින් පිහිටව ගත්තා. බුද්ධ කියන ස්වභාවය අපි තුල ඇති කරගත්තා. ඒක ක්‍රමානුකූලව ටිකෙන් ටික පුරුදු කරමු. ඔහොම පුරුදු කරන කට්ටිය තේනවා ඔන්න දැන් නම් සෝවාන් වුණා තමයි. ඔන්න සෝවාන් වුණා අන්න වැඩේ හරි කියලා අදහසක් සාමාන්‍යයෙන් පුරුදු කරන්නේ නැති කට්ටිය නේ පුරුදු කරන කට්ටිය තමයි ඔයගේ අදහස් මතුවලා ඉන්නේ. එතකොට වෙනවා කල්පනා කරනවා කොහෙන් හරි මේකට සර්ටිෆිකට් එකක් ලියා ගන්න ඕනි. ඉතින් දාලා බලනවා එක එක්කෙනාට කවුද මාව සෝවාන් කරලා මේ ස්ථිර කරලා දෙන්නේ? කවුද මේ සර්ටිෆිකට් එකට අසම් කරන්නේ? ඒ බෝලේ දාලා බලනවා එක එක්කෙනා. ඔන්න ලොකු ආම්ද්‍රවන්ට දානවා. තව දෙවනි ආම්ද්‍රවන්ට දානවා. තව කවුරු කවුරු ඉන්නවා නම් කාට හරි දානවා. අන්න කවුරු හරි මේකට සහතිකයට අස්සම් කරාද? අන්න එයා තමයි මගේ ගුරුනාංශේ. එයා තමයි මට වටින්නේ කියලා ඔන්න පටන් ගන්නවා. හරි. මම රහතෙක්. මම සෝවහන් කියලා තමයි ප්‍රකාශ කරන්නේ. සඳහන් කරන්නේ. නමුත් අන සෝවාන් කියලා තමුන්ට හිතෙනවා නම් අන පොඩ්ඩක් ගිහිල්ලා සෝවාන් ඇත්තටම සෝවාන් කෙනෙක්ට පොඩ්ඩක් වන්දනා කරලා මුකුත් අහන්න ඕනෙත් නැහැ. අහන්න ඕනෙත් නැහැ. නිකන් පොඩ්ඩක් ළඟ වාඩි වෙලා ඉඳියා නම් එයා කියයි ෂුවර් නැහැ. වැඩි ෂුවර් නැහැ කියලා කියනවා. විශ්වාසයක් නැහැ. මොකද මේ අනිත්‍ය ධර්මතාවය එන්නේ. එතකොට එහෙම සර්ටිෆිකට් එක වැටේ ලැබෙන්න විදිහක් නැහැ නේ. ලැබෙන්න විදිහක් නැත. කෙනෙක් කිව්වා නම් අනිවාර්යෙන් බොරුවක් තමයි. කෙනෙක් කිව්වා නම් අනිවාර්යයෙන් එහෙම එකක් එයාට ලැබිලා නැහැ. ලැබුණා නම් වචන ප්‍රකාශ කරන වෙනකොට ගොළු වෙනවා. ෂුවර් නැහැ. වැඩේ ෂුවර් නැහැ. අඩමානයි. අඩමානයි කියලා තමයි කියන්නේ. ඊට පස්සේ අපි හිතමු අපෝ මෙයා සෝවන් ඉඳද කොහෙද එයාට තේරෙන්නේ නැත්තේ. එහෙනම් අපි සකදාගාමි කෙනෙක් හම් වෙලා එයාගෙනුත් ප්‍රශ්නයක් අහන දෙයක් නැහැ, පොඩ්ඩක් නිකන් වන්දනා කරලා පොඩ්ඩක් ළඟ වාඩි වෙලා ඉඳියා නම් කියයි. ඉස්සර තරම්වත් විශ්වාසයක් නැහැ කියලා කියන්න ඉඩ තියෙනවා. ඒ දවසවල නම් පොඩි හරි විශ්වාසයක් තිබුණා, දැන් නම් එහෙම විශ්වාසයක්වත් නැත. ඊට පස්සේ අපි හිතමු මෙයාටත් තේරෙන්නේ නැතුව ඇති, එහෙනම් අනාගාමී කෙනෙක් හොයාගෙන ගිහිල්ලා අනාගාමී කෙනෙක් පොඩ්ඩක් ආශ්‍රය කරලා බැලුවොත් කොහොමවත්ම ෂුවර් එකක් නැහැ කියලා කියයි. කොහොමවත්ම ෂුවර් එකක් නැහැ කියලා කියයි. අර විදිය ස්ථාවරයක් ගන්න හැකියාවක් නැහැ කියලා කියයි. අපි එහෙනම් රහතන් වහන්සේ කෙනෙක් හොයාගෙන ගිහිල්ලා ඒ වන්දනා කරත් අනේ එතකොටත් කියයි වැඩක් නැහැ ඕක ගැන, ওই විදිහේ ස්ථාවරයක් ගන්න බෑ. මේකේ තියෙන අවිනිශ්චිත ස්වභාවයක්. අවිනිශ්චිත ස්වභාවයක් තියෙන්නේ. එතකොට අර විදිහේ මොනව හරි ළඟා කරගත්තා කියලා හරි ස්ථාවරයක් ගන්න බෑ. අන්න කැදෙන ප්‍රතිපදාවක් හැදෙන්න ඕනි. එහෙම නැතුව මේ විදිහේ සර්ටිෆිකේට් එකක් ලියා ගන්න පුළුවන් වුණොත් මං මේ විදිහේ කෙනෙක්. මං මේ විදිහේ කෙනෙක්. මං මේ විදිහේ ඩිප්ලෝමාලාභියෙක් කියලා ලියා ගන්න පුළුවන් වුණොත් ඒක වෙන්න බෑනේ. ඒක වෙන්න බෑ. මේ ධර්මතාවයට පටහැනි එක. ඒක නිසා එහෙම මුකුත් ඉතුරු වෙන්න විදිහක් නැහැ. එහෙම මුකුත් ඉතුරු වෙන්න විදිහක් නැහැ. ප්‍රතිපදා වැඩෙන්න වැඩෙන්න කියන්නේ ෂුවර් නැහැ. මෙලෝ විශ්වාසයක් නැහැ. මේ වැඩේ අඩමානයි. අන්න එහෙනම් ප්‍රතිපදාවක් වැඩිලා. එහෙම නැතුව කියාපානවා නම්, එහෙම නැතුව ප්‍රකාශ කරනවා නම් එයාට නම් එහෙම ප්‍රතිපදාවක් නැත කියලා ස්ථාවරයටම කිව් හැකියි. අපි මොකද කරන්නේ? අපි මොනවා හරි ස්ථාවර කරන්න හදනවා. ප්‍රතිපදාව හරි ස්ථාවර කරන්න හදනවා. ගොඩාක් වෙලාවට කෙනෙක් ඇවිල්ලා කියන දෙයක් තමයි හොඳට මම භාවනා කරගෙන ඉඳියා. හොඳට මේ විදිහට පරයන්ක භාවනා කරා, සක්මන් භාවනා කරා, මගේ භාවනාව හොඳට වැඩුණා හාමුදුරුවනේ කියලා කියනවා. හැබැයි දැන් එන්නේ මේ හඬාගෙන වැළපීගෙන එන්නේ මොකද හේතුව? අන්න කියනවා මේ සතියකට විතර ඉඳලා මුකුත්ම හරියන්නේ නැහැ, මේ හිත හරි වික්ෂිප්තයි, සක්මණ මොහොතක් වැඩෙන්නේ නැහැ, පරියන්කේ මොහොතක් වැඩෙන්නේ නැහැ කියලා ප්‍රකාශ කරනවා. එතකොට යාගේ අහන්න ඕනි ඉස්සෙල්ලාම ඔයා ඔය වැඩෙනවා කියලා හඳුන්වන්නේ මොකද්ද? ඔයා ඔය වැඩෙනවා කියන වචනේ අර්ථ දක්වන්නකෝ ඉස්සෙල්ලා. මොකද්ද ඒ? අනේක අහපු ගමන් උඩු කැටිකුරු වෙනවා. ඕක තමයි ප්‍රතිපදාව. හැදෙනවා කැඩෙනවා. හැදෙනවා කැඩෙනවා. එතකොට හැදෙනවා කැඩෙනවා කියන මේ ධර්මතාවයනේ මූලික ධර්මතාවය. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ මේ ස්වභාවය, මේ බුද්ධ කියන ස්වභාවය. එතකොට ඒක පිළිගන්නේ නැතුව ප්‍රතිපදාවක් ස්ථිර කරන්න හැදුවොත්, ප්‍රතිපදාවක් ස්ථිර කළා මම සෝවාන්, මම සකදාගාමි, අනාගාමි, අරහත් කියන හැදුවොත් අනිවාර්යෙන් එහෙම එකක් නම් නැත. එහෙම එකක් එයාට ලැබිලා නැත. ලැබුණ කෙනෙක් ඉන්නවද කියන්නේ ෂුවර් නැහැ. කියන්න බෑ හරියට මොකද්ද, අඩමානයක් තියනවා, විශ්වාසයක් නැහැ. ප්‍රතිපදාව ඉදිරියට යන්න 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 තව තව සීග්‍රයෙන් මෙන්න මේ විශ්වාස නැති ස්වභාවය මතුවෙලා එනවා. තව තව සීග්‍රයෙන් මේ අඩමාන ස්වභාවය මතුවෙලා එනවා. ඒ විදිහේ ක්‍රමයක් තමයි ප්‍රතිපදා. මේ කරන පුහුණුවත් කැඩෙන්න ඕන. මේ කරන පුහුණුවත් කැඩුනේ නැත්නම්, මේක ස්ථාවරව පිහිටියේ නැත්නම් කොහොමද එහෙම ප්‍රතිපදාවට හරස් වුණා වෙනවනේ? බුදුරජාණන් වහන්සේගේ වචනේ මේ ප්‍රතිපදාව තුලින් බිඳෙන්නේ නැහැ. සතිය කියන එකත් අවිනිශ්චිතයි, ඒකත් බිඳිලා යනවා. සීලය කියන එකත් අවිනිශ්චිතයි, ඒකත් බිඳිලා යනවා. මේ විදිහට සද්ධාව කියන එකත් අවිනිශ්චිතයි, ඒකත් බිඳිලා යනවා. අනේ බිඳුනහම කම්පා වෙනවද නොවෙනවද කියන ප්‍රමාණයෙන් මිනිස්යාගේ ප්‍රතිපදාව බැලුව හැකි, මිනිස්යාව ප්‍රමාණය කළ හැකි. බිඳුන දවසට කොච්චර කම්පා වෙනවද, වැරදුණු දවසට කොච්චර කම්පා වෙනවද, සීල් රැකගෙන රැකගෙන ගිහිල්ලා පවක් වෙච්ච දවසට කොච්චර කම්පා වෙනවද, සතිය පුහුණු කරගෙන කරගෙන ගිහිල්ලා කැඩිච්ච දවසට කොච්චර කම්පා වෙනවද, හොඳට ගිහිල්ලා 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 අන්න කෙලවෙච්ච දවසට කොච්චර කම්පා වෙනවද කියලා බලන්න පුළුවන්. අන්න ඒ කම්පා වීම පෙන්නුම් කරනවා කොච්චර මෙයාගේ ප්‍රතිපදාවක් වැඩිලා තියෙනවද. ඔක තමයි වැඩි. ඔක තමයි වැඩි. අන්න අර විදිහේ ස්වභාවයක්. මේ ප්‍රතිපදාවත් බිඳිලා යන්න ඕනේ. මේ සතියත් බිඳිලා යන්න ඕනේ. අන්තිමට තේරෙනවා මේ සතිය කියන්නේ මේ සියල්ල වගේ. හැබැයි සතිය කියන්නේ කිසි දෙයක් නෙමෙයි වගේ. එක වෙලාවකට සියල්ල වගේ, තව දෙයක වෙලාවකට නොකිසිවක් වගේ ස්වභාවයක් අපි තුල මතුවලා එනවා. එක වෙලාවකට මේ විදිහේ විවේක ස්වභාවයෙන් කැලේකට වැදගෙන ගහක් මුල භාවනා කරගෙන ඉන්නවා වෙන්න පුළුවන්. තව වෙලාවකට පිරිස් මැද්දට වැදගෙන මහා කතාවක් මහා කාලගොටියක් මැද්දේ ඉන්නවා වෙන්න පුළුවන්. ওই ස්වභාව දෙකම එක විදිහට අපේ හිත බාරගත්තොත් අන්න කිව හැකි ප්‍රතිපදාවක් වැඩිලා. අන්න කිව හැකි මේ විදිහ ශක්තියක් දිනු වෙලා. දැන් බුදුරජාණන් වහන්සේ උනත් අර විදිහට දන්නෙත් නෑ මේ ලෝකයා බුදු කෙලෙක් පහළ වුණා කියලා. දන්නෙත් නෑ මේ විදිහේ ශාස්ත්‍රු කෙනෙක් ධර්මය ප්‍රකාශ කරනවා කියලා. නමුත් ඔන්න ටික ටික එළිබහිනවා. ටික ටික එළිබහිනවා අර කැලෑව අතහැරලා මේ විදිහේ රජගහනුවරට වැඩම කරනවා. රජගහනුවරට වැඩම කරා මෙන්න මේ විදිහේ ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක් මෙහෙට වැඩම කරලා තියෙනවා කියන යම් කිසි විදිහක කීර්ති නාමයක් ඒ නුවර පුරා පැතිරලා යනවා. ඔන්න එතකොට මහ පිරිසක් මේ භාග්‍යතුන් වහන්සේව හොයාගෙන එනවා. කොච්චර පිරිසක්ද කියනවා නම් 12 නහුතයක් කියලා තමයි කියන්නේ. නහුතයක් කියන්නේ 10000ක්. එතකොට 120000ක පිරිසක් ඔන්න භාග්‍යතුන් වහන්සේ හොයාගෙන එනවා මෙන්න මේ කීර්ති නාමයට. මේ රජගහ නුවර ඉන්න පිරිස බ්‍රාහ්මණ ගෘහපතීන් තමයි හොයාගෙන ඉන්නේ. කාත් එක්කද? බිම්බිසාර රජතුමත් එක්ක තමයි හොයාගෙන ඉන්නේ. අන්න අර කීර්ති නාමයක් අහලා මේ විදිහේ රජගහනුවරට මේ විදිහේ කෙනෙක් වැඩලා තියෙනවා. මේ විදිහට මේ තල්ලු යනේ මේ සුපතිට්ටි චේතිය නැමැති නුගරුක මුල වැඩසෙනවා කියන අදහසට ඒ ආරංචියට ලොකු පිරිසක් එක් රැස් වෙනවා. ඉතින් අපි ඒ ටික ඉදිරියට තියාගමු. අනිත් දවසටත් පොඩ්ඩක් අර නිකන් පොල් ගහගෙන නැග වුණත් ඉතින් ඔක්කොම කඩන්න හොඳ නැහැනේ. ටික එක එක වල්ලක් එකතු ඉතුරු කරලා බයින්න ඕනේ ඊළඟ සැරේට. ඉතින් ඒක හින්දා ඊළඟ දවසේ ඒ කොටස පැහැදිලි කරගන්න අදහසින් අද දවසේ මේ ධර්ම දේශනාව අපි අවසන් කරමු. අපි අපිටත් මෙන්න මේ කී බුද්ධ ස්වභාවයක් අපි තුල දැන හඳුන ගන්න ෂණ මාත්‍රව හරි දැක ගන්න මේ කතා බහ හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. ඉන්ද්‍රා ඉන්ද්‍ර ස්වාමීන් වහන්සේට වන්දනා කරන්න.
සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ධර්ම දේශනාව ඉතාමත්ම ප්‍රයෝජනවත්, ඉතාම වටිනා දේශනාවක්. එම දේශනාව පැවැත් වූ ඔබ වහන්සේට ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන ආධ්‍යාත්මික තත්වයන් එයත් ඒ පරිද්දෙන්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ඔබ වහන්සේ වන්දනා කිරීමට අවසරයි ස්වාමීන් වහන්ස.
හොඳයි.
ඕකාස වන්දාමි බන්තේ.